දෙදහස් දාහතර වසරේ දොළොස්වෙනි මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. සිත කියන කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පුරාණ කාරණයක් හැටියට, පුරාණේ කාරණයක්, අතීතේ කාරණයක් හැටියට. හැම දිනාටම තියෙන පුරාණ සිතක්. අතීතයෙන් බලන ස්වභාවය තමයි අපි පාලඟත්තේ. මොනවා සොයන්න ගියත් බලන්න ගියත් අතීත ක්‍රමයට බලන්න. අපි අනාගතේ බලනවායි කියලා කියනවා. දෙයින් පරීක්ෂා කරලා බලන්න. තමන් සිතාගත් විදියට, පෙර ඇසූ විදියට තමයි අනාගතේ බලන්නේ. ඒ පුරාණ කර්මයක් කරපින්නාගෙන ඇවිදිනවා. ඒකට කියනවා මහා කන්දක්, උපාදාන ස්කන්ධක් කරපින්නාගෙන යනවා. දැන් අපි ඔළුවට ගන්නවා කියලා හිතමුකෝ, ඇට මල්ලක් හරි බඩු මල්ලක් හරි මොනවා හරි. ඒ හැම දෙයක්ම ෂණේකින් පුරාණයට අයිති වෙනවා. ඊළඟට ඒ කර තියාගෙන යන මිනිස්සයාට අපි කියන්න තියෙන්නේ, මෙච්චර දුරක්, මෙච්චර කාලයක් මේ කර තියාගෙන යන මල්ලා, එයාගේ කරේ තියෙන්නේ. ඒකයි පුරාණ කර්මයක් කියලා කියන්නේ. එතකොට කර තියාගන්න කිසි දෙයක් අනාගත දෙයක් නෙමෙයි. මිනිස්සුන්ට අනාගත දෙයක් කර තියාගන්න බෑ. එතකොට කෙනෙක් කාන්න පුළුවන් මේ අනාගතයේ දේවල් අපි එහෙනම් මතක තියාගෙන ඉන්නේ, බලාපොරොත්තු තියාගෙන ඉන්නේ, එතකොට ඒක අනාගතේ නෙමෙයි කියලා. නෑ, ඒ පෙර දැක්ක විදිය, පෙර අහපු විදිය, පෙර සිතපු විදියට අනුරූපී වය ගන්න නිසා ඒකත් ඇරෙන්නේ පුරාණයට. ඉතින් සජීවී දහමක්, සජීවී මනසක් ඇති වෙන්න ඕන. සජීවීකරණේ නෑනේ තියෙන්නේ රෙකෝඩින්. හැම මනසකම වැඩ කරන්නේ රෙකෝඩින් වැඩ කරන්නේ. කෙනෙක් ළඟට ගියාම රෙකෝඩින් එක තමයි අතාරින්නේ. එයාට ආගමික රෙකෝඩින් එකක් තියෙනවා, ඒක අතාරිනවා. සංස්කෘතික, වාර්ගික, ජාතික ආදි කොට ඇති රෙකෝඩින් තමයි තියෙන්නේ. ඒක තමයි කතා බහ කරනවා කියලා ගොඩක් කලාට මේ හැම වෙලාවෙම මිනිස්සු කරන්නේ ඒක. සජීවී දහමක් තියෙන කාලෙකට ධර්ම අවබෝධයේ ඌ එක ළඟ පමණයි. අනිත් ඔක්කොම රෙකෝඩින් ප්ලේයර් එකක් ඇඩියට තමයි සලකන්න පුළුවන්. ඒගොල්ලෝ ළඟ තියෙන රෙකෝඩින් එක කතා කරලත් රෙකෝඩින් එක. අදහසක් ප්‍රකාශ කරලත් රෙකෝඩින් එක. බණක් කිව්වත් ඒකත් රෙකෝඩින් එක. ඒ කියන්නේ නේද මම කියන්න කලින් යා රෙකෝඩින් එක දා ගන්නවා. දාගෙන සකසල දාගෙන නේ ඊට පස්සේ ඒක ගිහිල්ලා අතාරිනවා. සංස්කරණය කරලා සකසල ඊට පස්සේ කියන දෙනවා. ඒ සජීවීකරණය වෙච්ච කෙනෙක් අතරයි අර රෙකෝඩින් එකක් තියෙන මිනිස්සෙක් අතරයි ලොකු වෙනසක් තියෙනවා. සජීවීකරණේ වෙච්ච කෙනා මේ බොහොම සජීවීව ගලා යෑමක් තියෙන්නේ. ගඟක් වගේ, වලාකුලක් වගේ මේ සජීවී කැඳිලා මුකුත් නැහැ. නමුත් රෙකෝඩින් එකක් එළියට දෙන කෙනෙකුට එතකොට මතකයක්, සංකල්පයක්, හදාගත්ත දෙයක් කියන්න වෙන, උහුලගත්ත දෙයක්. ඒක නිසා තමයි සමහරලාට කියන්නේ මේ මට මේ වැඩසටහන වරදින්දන්නේ, මගේ කතාව වරදින්දන්නේ කියන සමකෝලේ පවා කෙනෙක් තුල හටගන්නේද අර මතකේ තියාගත්ත දේ නිවැරදිව එළියට දී ගන්න පුළුවන් වේද බැරි වේද කියන ප්‍රශ්න නිසා. ඉතින් පුරාණ කර්මයක බැඳිලා පුරාණයක් කර තියාගත්ත අපිට බුදුහාමුදුරුවෝ පෙන්නනු සජීවී ධර්ම. ඒකට කියනවා අකාලික ධර්මය කියලා කියනවා. ඒහි පස්සික ධර්මය කියලා කියනවා. මේ වෙලාවේ දකින්න පුළුවන්. එව බලව පමණක් නෙමේ, යව බලව හරි, එම බලව හරි, සිට බලව හරි, කොහොම හරි සජීවී ධර්මය. එව බලව කියන තරක් තියෙන්නේ මේ යව බලව කියන්නත් පුළුවන්, එව බලව කියන්නත් පුළුවන්. උත හැමතැනම තියෙන ධර්මය. මේ ජීවත් වෙන හැමතැනම ධර්මයේ තියෙන ධර්මයේ දකින්නේ. දකින්න මොකක්ද? මිනිස්සු. අන්ධ බාල පුතඥය දකින්න මොකක්ද? දකින්නේ මමත්වය. මමත්වය දකින්න. එතකොට සජීවී ධර්මය නෙමෙයි අපි දකින්නේ, මමත්වය කියන මම කියන ධර්මය තමයි දකින්නේ. ගහ දකින්නවා කවුද? මම. සජීවීව නෙමෙයි මම දකින්නවා. මොකද්ද ගහ? මේ ගහ අපේ. මේක අපේ සීයගේ ගහ. කවුද දැක්කේ? මමනේ දැක්කේ. ඈ මේක අපේ ගහ. මේක අප්පුහාමිගේ ගහ. එහෙම තියෙනවද අප්පුහාමි ළඩගස්? මේක අපේගේ. මේක අනුන්ගේගේ. කවුද දකින්නේ? මම. මම දකින්නේ. මේක කොස් ගහ. මේක පොල් ගහ. සජීවී ධර්ම නැහැ. මම දකින්නවා මේක කොස් ගහ කියලා. ඒ නිසා තමයි කොස් ගහ ළඟට ඇවිල්ලා මේක කොස් ගහ නෙමෙයි මේක පොල් ගහක් කිව්වොත් එහෙම ලොකු සටනක් යනවා. ඇයි? මම දකින ආකාරයෙන් එක කොස් ගහ. සජීවි ධර්මය තුළ ඔබ කොස් ගහද්ද? සජීවි ධර්ම තුළ කොස් ගස්, පොල් ගස්, දෙල් ගස් තියෙනවද? ඔන්න දැන් පුරාණ කර්මයෙන් දකින ධර්මයි සජීවි ධර්මයි අතර තියෙන ප්‍රභේදය. මේ සජීවි ධර්මයෙන් දකින්න ඕන, පුරාණ කර්මයෙන් දකින්න නැතුව සජීවීව දකින්න ඕන. සජීවි ධර්ම අකාලික ධර්මය, කාලයක් නැහැ, timeless, කාලයක් නැහැ. ඕනම කාලයක දකින්න පුළුවන් කියන එකත් කියන්න පුළුවන්, කාලයක් නැහැ කොහොමත්. හැම කාලෙම නිවන තියෙනවා, හැම කාලෙම දකින්න පුළුවන් කෙනෙක්, ඥානයක් තියෙන කෙනෙක් ඉරියව් දකින්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කාලෙට නිවන වළංගුයි, මේ කාලෙට වළංගුයි කියලා එකක් නැහැ. මොකද මේක අසංඛාරික දෙයක් නිවන කියන්නේ. ඒක කියන්න දෙයක් නැහැ. විශ්වය සදාකාලිකයි, නිවන සදාකාලිකයි, උපතත් සදාකාලිකයි, පැවැත්මත් සදාකාලිකයි, මරණයත් සදාකාලිකයි, නිවන සදාකාලිකයි. කාට හරි කියන්න පුළුවන්ද උපත සදාකාලික නැහැ කියලා? මේ තියෙන ජීවි වේවා, අජීවි වේවා, ග්‍රහ වස්තු වේවා, දූවිලි අංශු වේවා, දිය ඇලි ගංගා වේවා, ඈ ගිනි කඳු වේවා, මේ ඕනම දෙයක් හට ගැනීම සදාකාලිකයි, පැවැත්ම සදාකාලිකයි, මරණය සදාකාලිකයි, නිවන සදාකාලිකයි. කාට හරි කියන්න පුළුවන්ද උපත සදාකාලික නැහැ? ඒකේ උපතේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට ඒකේ වෙනස නෙමේ ප්‍රශ්නේ, උපතක් කියන එකත් ඒකේ තියෙනවා ඕනම වස්තුවක. එහෙමනම් අපි ඇතුව පැවත නැතුව යන ලෝකයේ වෙනුවට අපි සුවිශේෂී සජීවී ධර්මයේදී බැලුවාම අපිට පේනවා සදාකාලික උපත, සදාකාලික පැවැත්මක්, සදාකාලික මරණයක් සහ සදාකාලික නිවනක්. ඔබටත් පේනවා නම් මෙන්න මේ විදියට මේ කරුණු හතරම ඔබත් සදාකාලිකයි. සදාකාලික මිනිසෙක් කියලා කියන්නේ අමරණීය කෙනෙක්. අජර අමර නিত্য මංගල කෙනෙක්. පරම සුන්දර ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔය පින් වාක්‍ය හැම මොහොතකම හාමුදුරුවෝ කියද්දී අහගෙන හිටියා. කෝ තේරුම් ගත්තද? නিত্য මංගල වරම සුන්දර වූ අමා මහ නිර්වාණ ධාතුවෙන් සනදීම උදෙසා මේ පුණ්‍ය ධර්මියෝ හේතු වාසනා වේ වයිසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි කියලා හැමදාම කිව්වේ නේද? පන්සලට දාන ගිනිච්චාම නিত্য මංගල පරම සුන්දර. දැන් ඔය ඔළුව නරක් වෙන්නේ ඉපදෙනවා, පවතිනෝ, මැරෙනෝ. අපි එනවා උපත සදාකාලිකයි, පැවැත්ම සදාකාලිකයි, මරණය සදාකාලිකයි, නිවන සදාකාලිකයි. නිවන අකාලිකව හඳුන්වලා දුන්නේ ඒකනේ. නිවන සදාකාලික නිසා නිවන අකාලිකව හඳුන්වන දුන්නා. කාලය කියන්නේ මොකද්ද? දැන් මේ කාලය උදේ, දවල්, රාත්‍රිය කියලා හැදුවේ කවුද? ඉරද හැදුවේ ඒවා. කාටද අයිති වෙන්නේ? වසර හැදුවේ කවුද? ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලින් අවුරුදු 6000කට විතර කලින් මං හිතන්නේ සූර්ය නියාමක කියලා කෙනෙක් හැදිලා ඉඳලා තියෙන රජ කෙනෙක්. එයා තමයි ඔය ග්‍රහ වස්තු පිළිබඳව සහ කාල නිර්ණ ප්‍රවේදන ඔය දේවල් ඔක්කොම ටික හොයාගත්ත ඉෂිවරයා බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ නියමයන් ගොඩක්. දැන් අපිට මේ ලෝකයට මේවා බොරුයි කියලා අයින් කරන්නද තියෙන්නේ? එහෙම කරන්න යන්න එපා. එතකොට ඔබ අන්තවාදී ග්‍රාහකයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේවා සදාතනිකයි සත්‍යයි කියලා පිළිගන්නද? එහෙම පිළිගන්න යන්නත් එපා. එහෙම ගියාම ඒත් ඔබ අන්තගාමී කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ඔබව මේව කැඩි කැඩි බිඳි බිඳි වෙනස් වෙවි යනවා කියලා පිළිගන්නද? එහෙම යන්නත් එපා. එහෙම ගියාම අන්තගාමී වෙනවා. එහෙනම් මේක ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ මුකුත් හිතන්නත් හොඳ නෑ බලාගත්තුවත් බලාගෙන ඉන්න ඕන කියලා ආකල්පයකට යන්න ඕනද? එහෙම යන්නත් එපා. එහෙම ගියාම අන්තගාමී වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි මේක කෙටියෙන් දේශනා කරන දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටියකට එන්නම එපා. ඒක සුගද අසුගද කියලා ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ දෘෂ්ටියේ සුභ හෝ අසුභ ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. දෘෂ්ටියකට එන්න එපා. ඒක සුභ වේවා අසුභ වේවා ශූන්‍ය වේවා අශූන්‍ය වේවා මධ්‍ය වේවා එක් ප්‍රශ්නයක් නෑ. දෘෂ්ටියකට එන්නවා. දිට්ඨිංච අනුපගම් සීලවා දස්සනේන සම්පන්න. අන්න පූර්ණ දර්ශනයක් දකින්නේ නම් දෘෂ්ටියකට නොපෙවුනොත් පමණයි. සජීවී ධර්මයේ පේන්නේ තෙන්ට. දෘෂ්ටියකට පැමුණුනොත් පූර්ණ දර්ශනයක් ඇති වෙන්නේ නැහැ. එතන ඇති වෙන්නේ පූර්ණ දර්ශනයක් නෙවෙයි පුජ්‍යල දර්ශනයක්. මමත්වයේ දර්ශනයක්. දෘෂ්ටියකට පැමුණුනොත් ඇති වෙන්නේ මොකද්ද? මමත්වයේ දර්ශනයක්. දෘෂ්ටියකට නොපැමුණුනොත් තමයි පූර්ණ දර්ශනයක් ඇතිවන්නේ. ඒ පූර්ණ දර්ශනය තමයි අකාලික දර්ශනය. ඒ පූර්ණ දර්ශනය තමයි ලෝකෝත්තර දර්ශනය. මේ කියන කියන ධර්ම කරුණු ඔස්සේ මාවතක් සොයාගෙන යන කෙනෙක් වගේ ඒ වංගුවලින් හැරි 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 නිවැරදි ලිපිනයක් ඔස්සේ මඟ සලකුණ ඔස්සේ ගමන් කරන කෙනෙක් වගේ නුවණ මෙහෙයවිය යුතුයි. එසේ මෙහෙවන කෙනෙක් තමයි ප්‍රඥා දර්ශනය කියන නිර්වාණ ප්‍රඥා දර්ශනය හමුවන්නේ. යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්නේ නිර්වාණය කියන භූමිය මේ මඟ යන කෙනෙක් නුවණින් යන්න ඕන. දැන් මේ විහාරස්ථානයට එද්දී සමහර අය කියනවා අපේ ගොඩාක් පාරවල් ඇහුවා වැරදුනා වැරදුනා එක එක්කෙනා එක පාරවල් කිව්වා රවුමෙන් රවුමෙන් ගිහිල්ලා අපිට පැය ගාණක් ගියා එන්න කියලා. ඒ වගේම තමයි මේ සමාජය තුළත් නේ විවිධය විවිධ නිවන් මගවල් නිවිධ ප්‍රවේදන බණ කියලා දෙන අතර මගවල් වර්ධිනෝ හිමිහි ඉතින් හරි මිනිස්සෙක් හරි විදියට මග කියන මොහොතකදී අපිට ඒක ග්‍රහණය වුණාම බොහොම උනන්දුවක් තියෙන කෙනෙක් ඒ මග ජයග්‍රාහී කරගන්නවා. ඉතින් කාටවත් එහෙම දක්වන්න බෑ. එහෙම දක්වන්න හැකියාවක් බුදුහාමුදුරුවන්ටවත් තිබිලා නෑ. එහෙම දක්වන්න හැකියාවක් තිබ්බනම් ළඟම ඉන්න කොසල් රජුරෝ ඉක්මනින් දක්වන. මල්ලිකා දේවිය ඉක්මනින් දක්වන. එහෙනම් මගේ මස්සිනා නේද ඉස්සර කාලේ දැන් සිද්ධාර්ථ කාලේ මගේ මස්සිනා නේද කියලා දේවදත්ත ඉක්මනින්ම දක්වන මෙයාට මහා කරුණාවෙන් එහෙම දක්වන්න හැකියාවක් තිබ්බනම් එහෙම බෑ. එදා දැක්කෙත් නිවන් පුජ්‍යල කුසලතාවය භාග්‍ය තියන අය. අද දකින්නෙත් ඒ පුජ්‍යල කුසලතාවයේ භාග්‍ය තියන අය. එදා දැක්කෙත් නෑ පදපරමිය, අද දැක්කෙත් නෑ. දැන් සමහර අය කියනවා මේ පදපරමිය තමයි අද ඉන්නේ ඔක්කොම අර උග්ගටිතඥ වගේ අය නැහැ කියලා. ඒ බොරු කතාව. කොයි ඉන්නේ හැම කොටසක්ම හැම කාලෙම ඉන්නවා. ඈ ඔය හැම කාලෙම ඔය ඉන්න හතර කොටසම ඉන්නවා. එසා එදත් පද පරමිය දැක්කේ නැහැ. අදත් පද පරමිය දැක්කේ නැහැ. දකින්නේ නැහැ. මොකද හේතු පද පරමිය කියන්නේ සංකල්පයක් අමුවමෙන් ඔළුවට දැම්මහම ඒක අල්ල ගන්නවා. දෙයියෙක් ඉන්නවා. හා දෙයියෙක් ඉන්නවා. ස්වර්ගයක් තියෙනවා. හා ස්වර්ගයක් තියෙනවා. බුරියානි නිකන් හම්බ වෙනවා. ආ බුරියානි නිකන් හම්බ වෙනවා. ගෑනු හත් දෙනෙක් හම්බ වෙනවා. ආ ගෑනු හතක් හම්බ වෙනවා. ෂෝක් මෙහෙ එකයි ඉන්නේ. ඒ හතක් හම්බ වෙනවා කියලා යනවා. ඉතින් බුරියානිම තමයි කන්න වෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපායක් තියෙනවා. ඒක ගින්නට දානවා. මම ඕන එතන. ඊළඟට යම් යම්ම පව පිනයි කියලා කරනවා. පින පවයි කියලා හිතනවා. පටලවාගෙන බුදුහාමුදුරෝ මෙහෙම 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 එක එක කරුණ නෙමෙයි මිනිස්සුන්ට කියලා දෙන්න උත්සාහ කළේ ආත්ම සංවේදී වෙන්න. අත්තානං උපමංකත්වා ආත්ම සංවේදී තැනින් ඔබට සියල්ල හඳුනාගත හැකි. තමන්ගේ ආත්මයේ බණ පොතක් නෙමෙයිද කෙනෙක් කියයි මස් ගොඩක් කියලා. මස් ගොඩක් නෙමෙයි ප්‍රඥාවන්ත මිනිස්සෙකුට තමන්ගේ ආත්මය කියන්නේ බණ පොතක්. ඒකයි බුදුහාමුදුරුව අත්තහනං උපමං වත්වා කියලා කිව්වේ. ඔබ වැඩක් කරන්න ගියාම බණ පොත බලන්න. ඒ නිසා හැමෝම ධම්මපදයේ බලන්න කලින් කුරානයේ බලන්න කලින් බයිබලයේ බලන්න කලින් භගවත් ගීතාව බලන්න කලින් වෙන ආගමික ඇදහිලි බලන්න කලින් මේ කියන බණත් පිළිපදින්න කලින් ඔබ ආත්මීය බණ පොත බලන්න. එතකොටත් අපිට ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂව ඒ ගමන් කිරීම තුළ මේවා තේරුම් ගන්න පුළුවන්. මේ පිළිගන්නම එපා. පිළිගන්න දේවල් වැදගත් නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා. තේරුම් ගන්න දේවල් වැඩන්නේ. තේරුම් යන්න ඕන. තේරුම් යනවා කියන වචනින් අපි පාවිච්චි කරන්නේ ඉබේට ඇති වෙන දෙයක්. තේරුම් ගිහිල්ලා ගින්දර රස්නේ කියලා අපිට තේරුම් ගිහිල්ලා තියෙන්නේ. අයි තේරුම් ගන්න ඕනේ. කවුරුත් තේරුම් කරලා දෙන්න ඕනත් නැහැ. ලක්ෂයක් මිනිස්සු එකතු වෙලා ගින්දර ඕක නෙවෙයි සත්‍ය වෙන එකක් කියලා කිව්වට ඔබ පිළිගන්නේද? පිළිගන්නේත් නැහැ. ගින්දර තියෙන ගින්දර පිළිබඳව තියෙන ආකල්පය අනේ වෙනස් වෙයිද දන්නේ නැහැ. හෙට උදේ වෙනකොට ගින්දර පිළිබඳව තියෙන ආකල්පේ හෙට උදේ වෙනකොට ලබන මාසෙ වෙනකොට මට වෙනස් වෙයිද දන්නේ. එහෙම හිතලා තියනවද? නෑ. නෑ. ඒ ආකල්පේ වෙනස් වුණොත් හෙට උදේ පාන්දර ගිහිල්ලා මම ලිපට අත දාහයිද කියලා හිතෙන්න පුළුවන්. ඈ ගෑස් රෙකෝඩින් ගිහිල්ලා වාඩි වෙයිද? දන්නේ නැහැ මට අමතකුනොත් එහෙම ගින්දර පිළිබඳව තියෙන ආකල්පේ. ඇයි ඒ? ගින්දර පිළිබඳව තියෙන ආකල්පයක් නොවේ. ප්‍රත්‍යක්ෂතාවයක්. ඒක වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට ධර්මයේ පිළිබඳවත් මතකයක් නොවි, ආකල්පයක් නොවි, හැඟීමක් නොවි ප්‍රත්‍යක්ෂතාවයකට අපි පාත්‍ර වුවොත් ඒකයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් ධ්‍යාන වගේ දේවල් තදින් මනස තුල ඔබවාගෙන වර්ධනය කළොත් ඒවා අතහැරපු ගමන් ආයි ඒ මානසිකත්වය වෙනස් වෙනවා. නමුත් අපි ස්ථීර සාර ලෙස මමත්වය දුරු කළොත් ආයෙක වෙනස් වෙන්නේ නැහැ. මේක මගේ ධර්මය නෙමෙයි. ඔබ තේරුම් ගත යුත්තේ මගේ ධර්මය නොවේ. ඔබ තේරුම් ගත යුත්තේ ඔබේ ධර්මය. ඔබේ ධර්මය කියන්නේ කොහෙද තියෙන්නේ? ඔබේ ඉන්ද්‍රියන් සය සහ මනස නැමැති ලෝකය, ආත්මීය ලෝකය හඳුනා ගත යුතුයි. ඔබ මේ ඥානණය තුල කොතනද සිටිය යුත්තේ? දෘෂ්ටි රහිතවද සහිතවද? ගහිතවද නිග්ගහිතවද ඉන්න ඕන කියන එකයි තේරුම් කරගන්න ඕන. මේක තවත් දෘෂ්ටියක් නෙවෙයි. තවත් ආකල්පයක් නෙමෙයි. තවත් ආගමක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මය සියලුම ප්‍රඥාවන්තයන්ටයි, සියලුම ආගම්වල ඉන්න ප්‍රඥාවන්තයන්ටයි. මේ ධර්මය බොරුවකුත් නෙමෙයි, ඇත්තකුත් නෙමෙයි. ඇත්තයි බොරුවයි කියන දෙකෙන් තොර වූ දෙයක්ුත් නෙමෙයි. එහෙනම් මොකද්ද? අර පෙර කියන ඒ කරුණ සියල්ලම නෑ. මේක ඇත්තක් නෙමෙයි. ඒකට ආයෙන්න එපා. මේක බොරුවක් නෙමෙයි. ඒකට එන්නත් එපායි. මේක ඇත්තකුත් බොරුවකුත් දෙකෙන්ම තොර වූ දෙයක්ුත් නොවේ. ඒකටත් එන්න එපා. වෙන එකක් හොයන්න බලන්න. දැන් විමසුවහොත් ඔබගෙන් ඔබ භාවනාත්මක වශයෙන් මෙතෙක් වෙලා කුමක්ද කළේ කියලා බලමු. අපිට ලැබෙන උත්තර මොනවද කියලා. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ වැඩක් කරන්නමනේ. අපි හැදිලා තියෙන වැඩ කරන්න. ක්‍රියාව කියන එක තමයි අපේ ආත්මය. දායාදය, මිත්‍රයා, ඥාතිය, පිළිසරණ නේ කර්මය. හැම දෙයකටම කිරීම කියන එක පදනම් කරගෙන බැස ගන්නා හේතුවෙන්ම මේ බුදුන් සත්වයාට කියනවා කර්මකාරයෝ කියලා. කර්ම කරන්නෝ කියන එකයි එකෙන් අදහස් වෙන්නේ. සමහරවිට පවක් ගෙවනෝ වගේ කෙනෙකුට, මේ දුකින් ජීවත් වෙන කෙනෙකුට හරි කර්මකාරයෙක් කියලා කියන්නේ. අපි මොනවා කළත් පුතජන සත්වයා කර්මකාරයෙක් තමයි. ක්‍රියාවක් කරන්නේ. එහෙම. ඒ නිසා මේ භාවනා වැඩපිළිවෙල තුල ඔබ කර්මකාරී කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ, එහෙම සූදානම් නැහැ. ඔබ කර්මකාරී කරන්නේ නැහැ. කම්ම නිරෝධාය සංවත්තති. අන්න ඒකයි අපි බලාපොරොත්තුව. කර්ම නිරෝධ කිරීමේ සැනසීමේ මාර්ගය. අකිරියා ධර්මයේ හැමදේම අකිරියා ධර්මයේ කියන්නේ ක්‍රියාවක්මයි. ඈ පුතඥයාගේ අකිරියාව කියන්නේ ක්‍රියාවක්. ඒකෝ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ කිරියා ධර්මයක්වත් අකිරියා ධර්මයක්වත් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔය උත්තේ සාසත දෘෂ්ටි වලට අහුවෙන්නේ නැහැ. ඒ දෙකෙන්ම තොරයි. භවයක් ඇත කියන එකට හරි භවයක් නැහැ කියන එකට හරි වැටෙන්නේ නැහැ. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එකට වැටෙන්නේ නැහැ බුදුහාමුදුරගෙනා. කිරියා ධර්මයකට වැටෙන්නේ නැහැ. අකිරියා ධර්මයකට වැටෙන්නේ නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ ඔබට ඇහෙනවා මුණ ගැහිලා තියෙනවා. දැන් මෙහිම කතා කරනවා. කතා කරගෙන ගිහිල්ලා 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 ඉතිහාසයේ විසින් අපිට මන්මුලාවන් ඇති කරපු තැන්වලදී වෙන්නේ මොකද්ද? අවසානෙට මෙන්න අපිව ඇදලා දාන අර පරණ එක්ස්පයර් වෙච්ච Hindu භාවනා ක්‍රම ටිකට බලනකොට අර ඉන්දියාවේ තියෙන බමුණු ළඟ ඒ ටික අපිට වඩා හොඳට කසීන ටික ඈ අපිට වඩා හොඳට තියෙන ආනාපාන සතිය ඒව හරියට ගුරු මුස්ටි තියාගෙන දීබෝ වගේ අඩුපාඩුකම් සහිතව අපි ළඟ තියෙන්නේ. ඉන්දියාවට යන්න ඕන යෝගින්ගෙන් ඒක හරියට ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටසික එවලිම දකින්න පුළුවන්, අනුශාසනය තුළම අවබෝධ කරගන්න පුළුවන්, විදර්ශනාව තුළ මිනිස්සේ ජීවිතේ අත්දකින ධර්මයක් තිබුණා කියලා සූත්‍රවල ධම්පදේ ගාථාවන්වල බලද්දි මේ ඉතාම පැහැදිලිව නිර්මලව පෙනෙද්දි මේගොල්ලෝ මේ ඇදලා දානෝ Hindu භාවනාවල්වල අකඩිට්ටා බ්‍රහ්මලෝකයට ගිහිල්ලා පස්සේ පළවෙනි ධානයට බහැලා ඊට පස්සේ ඇටකටු ගණන් කරලා ආයි අංගොඩ ගිහිල්ලා පිස්සු වැටිලා ආයි ඇවිල්ලා මාර්ග බල ලබන්න. ඒක තමයි කියන්නේ පොතේ මහාචාර්යවරයෙක් කියන්නේ ආර්ය ධර්මයේ මොන්ටිසෝරි ළමෙක්. පොතේ මහාචාර්යවරයෙක් කියලා කියන්නේ බය වෙන්න එපා, ආර්ය ධර්මයේ මොන්ටිසෝරි පන්තියේ ළමෙක්. ආර්ය ධර්මයට එනකොට මොන්ටිසෝරි ඒ ලදරු පාසල් තරමේ ආයේ පොතේ මහාචාර්යවරයෙක්. ඒකයි ස්වභාවය. දැන් උදාහරණයක් වශයෙන් ග්‍රාමීයව පෝසත්ව මිනිසයා කොළඹ ප්‍රදේශයේ එනකොට දුප්පත්ම මිනිසයා වෙන්න පුළුවන්. කොළඹ ප්‍රදේශයේ පෝසත්ව මිනිසයා ඇමරිකාවට යනකොට සාමාන්‍ය මිනිසෙක් මධ්‍යම පාන්තිකයෙක් වෙන්න පුළුවන් නේද? ඒ කැනඩාවට යනකොට ජර්මනියට යනකොට මධ්‍යම පාන්තිකයෙක් කියන්නේ ලංකාවේ පෝසත් මිනිසෙක් වෙන්න පුළුවන් නේද? ඒකයි ස්වභාවය. ආර්ය ධර්මයට පැමිණෙනකොට සම්මුතියේ මහාචාර්යවරු ආචාර්යවරු මොන්ටිසෝරි ළමයි. ඒ නිසා අර මොන්ටිසෝරි ළමයින්ට එක පාට බය වෙන්න ඕනේ නැහැ. මේක වෙනම පැත්තක්. ප්‍රඥාව තුල ගමන් කිරීමක් මේකට තියෙන්නේ. සහතිකවල නෙමෙයි මේක තියෙන්නේ. කෙනෙකුගේ ඥානය මිණිය හැකි මිම්මක් අධිකෝදුවක් නැහැ. විශ්වය අනන්තයි, ඥානය ද අනන්තයි. ඒ ඥානේ පටු වෙලා කොටු වෙලා සිර වෙලා තියෙන්නේ ඒ කොටු වෙච්ච හැම තැනකින්ම මුදවා ගන්න ඕන. ඔබ විසින් ඔබ ගැට ගහලා, ලෝකයා විසින් ඔබව ගැට ගහලා තියෙන ওই ගැට සියල්ලම සිඳින්න ඕන. සෝවාන කියන්නේ ඕක. මාර්ගස්ත පලාස්ත වෙන්න ඕන. මේ මාර්ගයේ තියෙන ඵලයේ තියෙන බාධක සිඳින්න ඕන. මාර්ගයත් ඵලයත් සිඳ ගමන් කරන්න ඕන. මාවතක් නොමැති පාරෙහි පුජ්‍යලේක් නොවි ගමන් කිරීම. මාවතක් නොමැති පාරේ පුජ්‍යලේක් නොමැතිව ගමන් කිරීම. විදර්ශනා කරන්න, සොයන්න, ඔබටත් ඒ තත්ත්වයට පත්වන්න පුළුවන්. ලෝකේ මිනිස්සුෙකුට හිතන්නවත් බැරි ප්‍රදේශයක තමයි බුදුහාමුදුරු මේ ධර්ම හොයන්නේ. ඉතින් ලෝකීය සම්ප්‍රදායට හිතන මිනිස්සුෙකුට නිවන් දකින්න බෑ. සම්ප්‍රදායක මිනිස්සුෙකුට හැම එකකින්ම තේරුමක් ඕන, වින්දනයක් ඕන, අර්ථයක් ඕන, උපාදානයක් ඕන, න්‍යායක් ඕන. යම්කිසි රටාවක් මාර්ගයක් ඕන. නමුත් මේ සියලු මාර්ග ඔස්සේ ගමන් කරලා 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 එයා යම් මොහොතක තේරුම් ගන්නවා නම් සබ්බේ සංඛාර අනිච්චා කියලා. එයා හොයනවා ලෝකය තුල නම් මං හෙව්වා 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 ඩයයන් තුල, රූප තුල, වේදනා තුල, සංඥා තුල, සංකාර තුල මං සමස්ත ලෝකයේම දුවදුවා හෙව්වා. අනේ මට සැපයක් නැහැ. ඒතන ලෝකය ඉක්ම වීමමයි සැප කියලා අන්න හොයන කෙනෙකුට තමයි මේ ධර්මයේ තියෙන්නේ. නැත්තම් ඉතින් ලෝකේ පස්සේ යන අය තව දුරටත් මිල මුදල් පස්සේ, ධන දාන්නේ පස්සේ, නොයෙකුත් නොයෙකුත් ඉන්ද්‍රිය පිනවීම පස්සේ ඕම ඔහොම ඇවිදගෙන ඇවිදගෙන යයි. ගිහිල්ලා 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 එයා තේරුම් ගත්ත දවසට එයා හොයනවා ලෝකෝත්තරත්වය. ලෝකෙන් එතර ස්වභාවය. අන්න එහෙම කෙරෙකුට මේක ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. බත් වේලක් කෑමට කමන්නේ. නමුත් කෑම ආත්මය කරගන්නේ නේ එයා. මිල මුදල් තිබ්බට කමන්නේ. ඒක ආත්මය කරගන්නේ නේ. යාන වාහන තිබ්බට කමන්නේ, ගේ දොර තිබ්බට කමන්නේ. ඒවා දැඩි ආසත්ත උපාදානය කරන්නේ නේ. කළත් එහෙම මොකද වෙන්නේ? ඕ ඊළඟ පරම්පරාවට ගෙවල් දොරවල් විකුණන්න වෙනවා. මොකද ශාස්ත්‍රයට කියන ඔන්න අම්මා ඇවිල්ලා ඉන්නේ ගෙදර වැඩේ හරියන්නේ නැහැ කියලා කියයි. සිතරෙන් ඉන්නේ කොතනද? එතන නැතින. කාට දාසත්ව ඇලීමෙන් ඉන්නේ? එතන නතර වෙනවා. ඉතින් මේ සිත විහත විද්වංසනය කරන්න හැකියාව තියෙනවා ආර්ය ධර්මයට අනුගතව විදර්ශනා කිරීම. සුර ආහාරින් හැකියාව තියෙනවා. නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඔත අපි රූප ඔස්සේ, වේදනා ඔස්සේ, සංඥා ඔස්සේ, සංඛාර ඔස්සේ, විඥාන ඔස්සේ ගමන් කරනකම මේ සිත විසිරෙන්නේ නැහැ. මේ සිත ගල් වෙනවා. පාදානේ බහුල වෙනවා. ආර්ය ධර්මයේ අනුරූපීව සොයන 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 හේ මොකද වෙන්නේ? සිත අතහැරෙනවා. සිත දුර වෙනවා. එයා ළඟ සංඥාවල්නේ, සංඛාරනේ, විඥානනේ, නාම රූපනේ, සලආයතනනේ, ස්පර්ශනේ මොකුත් නැහැ. නැ ශූන්‍යතාවේ පුරුදු කරන්න ඕන කියලා කියොත් එහෙම මොකද වෙන්නේ? එතන සංඥාවක් තියෙනවද නැද්ද? තියෙනවනේ, ශූන්‍ය සංඥාවක් තියෙනවා. පුරුදු කරන්න ඕන කියන පදනම තුල මම මේකම දිගටම අත් නොහැර වඩන්න ඕන. එතන ක්‍රියාව තියෙනවද නැද්ද? ක්‍රියාව තියෙනවා. එතන පුජ්‍යල ක්‍රියාව තියෙනවද නැද්ද? තියෙනවා. මමත්වයේ තියෙනවද නැද්ද? තියෙනවා. එයාට ප්‍රතිවිරෝධ ධර්මතා තියෙනවද නැද්ද? තියෙනවා. ස්පර්ශයක් තියෙනවද නැද්ද? තියෙනවා. ආයතන අනුගතද නැද්ද? තියෙනවා. ඊළඟට මොනව හරි ඔය තියෙන භාවනා ලක්ෂ ගානෙන් එකක්. 40 වේවා, 50 වේවා, 60 වේවා, 100 වේවා, 200 වේවා භාවනා තියෙනව දහස් ගාණක් ලෝකේ. ඔය තියෙන එකක් කරන්න ගියාමත් උපාදානස්කන්ධේ වැඩ කරනවද නැද්ද? වැඩ කරනවා. මම මේ කියන්නේ භාවනා කරන්න එපයි කියලා නෙමෙයි, මොකක් හරි භාවනාවක් කරනවනම් ඒක නෙවෙයි ගුරු උපදේශයක් තුළ එයා යම් ආකාරයකට සිත දිහා බලන්න හරි එයා පුරුදු වෙනවා. ඒක හරි වැදගත්. ඒ වාර උපදේශයකින් තොරව වරද්දගත්තොත් විශේෂයෙන් ඕනම කෙනෙකුට යම් යම් බලපෑම් ඇති වෙනවා. ඒක තියෙන ස්වභාවය. ඒක නිසි ප්‍රමිතියක් ඇතුව, නිසි නිවැරදි ගුරු උපදේශයක් ඇතුළු ගුරුවරයෙක් නිතර හමු වෙමින් භාවිතා කරමින් කරන්න ඕන දෙයක්. දැන් ඒකනේ ඖෂධ ගන්න කාලෙට කියන්නේ නේ වෛද්‍යවරයානේ සතියෙන් සතියේ ඉන්න. ඇයි? ඒ කියන්නේ මට තීරණය කරන්න බෑ ඔයාගේ ලබන සතිය වෙනකොට මේ ඖෂධ වලින් මොන වගේ ප්‍රතික්‍රියාවලිය ඇති කරලා තියෙද කියලා. ඒ වගේ තමයි භාවනාව. ඒක ඖෂධ මාර්ගයක්. ඒ නිසා මොන භාවනාවක් වුණත් එහෙමයි. ඉතින් මේ විදර්ශනා භාවනා ක්‍රමවේදය තුළ අර ඉන්ද්‍රිය ග්‍රහණ ක්‍රමවේදයක් නැති නිසා හානිකර තත්ත්වයක් ඇති වෙන්න සාධක නැහැ. හැබැයි මේක වරද්දවල ගත්තොත් ප්‍රෙෂර් පිටි එකයි බොන්න කියලා දෙන්නේ ડોක්ටර් බොන පහක් විතර, දෙකක් විතර. දැන් සමහර අම්ම කෙනෙක් කියනවා මේ එක කරේට ඒ වෙලාවම ප්‍රෙෂර් පිටි තුනක් විතර බීලා. බීල් එකක් එනවා, බීල් ඇවිල්ලා ආයි මතක් වෙනවා හවිුවේ නැහැනේ කියලා ආයි ගිහින් බොනවා. ආයි ටික වෙලාවක් ඉඳලා බොනවා. ඊට පස්සේ දුවත් පුතත් ඇවිල්ලා අම්මා ප්‍රෙෂර් පිටි බිව්වේ නැහැ අමතකුණානේ, ආ මේක බොන්න කියලා යද්දෙන. ඒකත් බොනවා. මේ අමතක වෙලා බලනකොට 3-4 බීලා. ඊට පස්සේ ලෝ ප්‍රෙෂර් නම් එහෙන් වැඩි වෙලා, හයි ප්‍රෙෂර් නම් එහෙන් වැඩි වෙලා. ඊට පස්සේ ඒක ලෙඩක් වෙනවා. එහෙම වෙන්න බෑ. වරදවා ගත්තොත් ඉවරයි. නිර්වාණ ධර්මයේ වුවද වරදවා ගත්තොත් ඖෂධයක් වරදවා ගත්තා වගේ තමයි. පැනඩෝල් පෙත්ත හරි වැඩියෙන් බිව්වොත් ජීවිතක්ෂයට පත් වෙනවා නියතයි. ඉතින් ඒක මේ බෙහෙතේ ඖෂධ නිෂ්පාදකයාගේ වරදක් නෙමෙයි, ජීවිතක්ෂයට පත් වෙන්න හදන මිනිස්සුගේ වැඩක් කියන. කැන්සර් හදන පැනිය වෙරි වෙන්න බොනවා නම් ඖෂධ නිෂ්පාදන සමාගම මොනව කරන්නද නේ? ඒක ගන්න දෙයක් නැහැ. ඒ නිසා ධර්මයේ හරියට ලබා ගන්න ඕන. දෙවැනි ආකාරයෙන් ලබා ගන්න ඕන, ඥානනය කරන්න ඕන. සූක්ෂම ධර්මයක්. එදත් හිටියා වරදවා ගත්ත පිරිස අදත් ඉන්න පුළුවන්. ඒ වරදවා ගැනීමෙන් සමහර අය ධර්මයෙන් ඈත් වෙන්න පුළුවන්. සමහර අය ධර්මයේ තුල වෙන සංඥාවල් තුල ඉන්න පුළුවන්. කේක ගැටලු හට ගන්නවා. නමුත් නිවැරදි ඥාන දර්ශනයකින් යුක්තව කටයුතු කරගෙන හරියට තේරුම් ගන්නවා. දැන් හරියට දර්ශනයක් තියෙනයි මම දැකලා තියෙනවා. මේ පාර කිව්වම යා පුඩි සංඥාවෙන් ටක් ගාලා පාර හොයාගෙන එනවා. හරි දර්ශනයක් නැති කලබල සිතක් හරි මේ තීදී මේ පේන දුරම මේ කරගී කරගී ඉන්නවා.
හරියට ඒ කිව්වහම මේ මද සලකුණු සංඥාවල් ටික ඔක්කොම එකට සම්පින්නණය කරලා ඩග්ගාලා අරගෙන එයා පාර හොයාගෙන එනවා. ආ මෙහෙ මේ කුච්චුව මෙහෙ මේ කුච්චුව මෙහෙ පාර කුච්චුව මෙහෙ බෝඩ්ඩේ කුච්චුව මෙහෙ පාට කුච්චුව මේ පැත්තත් කිව්ව කියලා අර ඔක්කොම මතක් වෙනවා. ඒ ඔක්කොම මතක් වෙන්නේ නැතුව මොකක් හරි එක එක කාරණේට විතරක් අනුවත වෙන්න කියපු ගම වරද්ද ගන්නවා. තේරෙනනේ? ඒ කියන්නේ දැන් කායෙන් හරි අහන්නේ භාවනා මධ්‍යස්ථානේ කොහොමද? භාවනා මධ්‍යස්ථානේ මේ පැත්තේ කීපයක්ම තියෙනවා. එනි අන්න හරි කියලා යවනවා. එතකොට හස්තය ආද වෙනවා. ආන්න ඒකයි. දැන් හාමුදුරුව කිව්වේ හිත එක දැන් කරගෙන මෙහෙම ඉන්නනේ කිව්වේ. ඉන්න. අර හරියට අර ඒකීය කාරණයක් මුල් කරගෙන මග ඇහුවා වගේ තමයි. භාවනා මධ්‍යස්ථානයක් කිව්වහම මේ අර කායෙන් හරි මිනිස්සෙකින් අහනවා වගේ ගයක් කොහෙද තියෙන්නේ කියලා. අමල්ලි ඔය ගෙවල් නම් ඔය හැමතැනම තියෙනවා කියයි. ඈ? දැන් ගේ මොකද්ද? නම්බරේ මොකද්ද? ගෙදර පාට මොකද්ද? ඒ ගෙදර මිනිස්සෙ ඉන්න රස්සාව මොකද්ද? නේද? මේ පාර මොකද්ද? ආදී කොට ඇති කරුණු ශ්‍රාසියම එකට කියලා කෙනෙක්ගෙන් අහුවොත් අන්න උත්තරයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ අර පටු සිද්ධාන්ත තුල ධර්මය නිර්මාණය කරගන්න අය වරද්ද ගන්න. දැන් මගේ නම ඇඹිලි පිටියේ ආනන්ද කිව්වම මේ කොළඹ අය ඇඹිලි පිටියේ ගිහිල්ලා හැමදාම මාව හොයලා කියනවා. අනේ හඳුනේ අපි දවසක් වේදන් කරගෙනම ගියා වහන්සේ බලන්න ඇඹිලි පිටිය. අපි මුළු ඇඹිලි පිටියේ දවසක් ඇවිදලා ආව හොයාගන්න බැරි වුණා. වහන්සේ බලනකොට මේ අල්ලපු වැටි මේ ඉඳලා තියෙන්නේ. ඒ වගේ වෙන්න පුළුවන්. ඒක නිසා තමයි පුළුල් පැතුරුණු බුද්ධියකින් ඥානයකින් මේ සෙවිය යුත්තේ. එතකොට මග වරදින්නේ කමක් නෑ. සෙවීම කියන එක තියෙනවනම් වැරදි වැරදි හරි උනන්දුව කියන එක තියෙනවනම් වීරය කියන එක තියෙනවනම් වැරදිලා හරියා කවදක හරි හොයා ගන්නවා. ඒක වැදගත්. තමන්න වැරදි නැතුව මුකුත් කරන්න බෑ. වැරදිලා හරි හොයන්න ඔබ හොයන්න ඕන. ඒක වැදගත්. බෑ කියලා අත්හරින්න. විශ්වය ගැන නොසෑ ඉඳලා මේ වැඩන්නේ විශ්වය ගැන හොයලා කියලා එහෙම ඒක නැහැ හොයන්න. සෙවීමෙන් තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. කර්මวิෂය අතින්ත්‍යයි කියලා ඒක කර්මය ගැන හොයන්න තු ඒක ගැන හොයන්න. ඒ සමස්තය තුළින් ඔබ නිවැරදි අවබෝධයටපත් වෙනවා. පුජ්‍යල ඉන්ද්‍රියන් වලින් නිර්වාණය ස්පර්ශ කරන්නට බෑ. පුජ්‍යල ඉන්ද්‍රියන් වලට පුළුවන්කම තියෙන අතීත සිද්ධාන්තයක් හඳුනගන්න පමණයි. සාපේක්ෂිතවාදයක් හඳුනගන්න පුළුවන් පමණයි. ඉන්ද්‍රියන්ට ස්පර්ශ වූ ආකාරයෙන් දැනෙන විදිය තේරුම් ගන්න පමණයි. ඒකයි ස්වභාවය. දැන් දිවට නම් රසනාල තියෙනවා. දිවේ තිබ්බහම ඒ රසනාල අවදි වෙලා ඒ රසය දැනෙන්න පටන් ගන්නවා. වයසට යනකොට ඒ රසනාල අක්‍රිය වෙනවා. අක්‍රිය වුණාට පස්සේ වයසට ගියාම කට්ටියට කෑම රස එහෙම දැනෙන ගතිය එහෙම අඩු වෙනවා. තුෂ්ණාව තිබුණාට රස බලන්න බැරි වෙනවා. ඊට පස්සේ ටිකක් ලුණු වැඩියෙන් දාලා කපනවා. ඒකයි ස්වභාවය. නමුත් ඒක සුවිශේෂී ඉන්ද්‍රියක් තියෙනවා. දැන් දිව වගේ හඳුන ගැනීමක් නැහැ මේ ඇහැ. ඈත තියෙන රූපයක් දකින්න. නමුත් ඒ රූපේ රසය විඳින්නේ නැද්ද? රූපේ රසය විඳිනවා. නමුත් අර විදිහේ දිවට ස්පර්ශ වෙන වගේ ස්පර්ශ වීමේ ස්වභාවයක් මේ ඇහි ස්පර්ශයේ සිදු වුණේ නැහැ. බොහොම ඈත තියෙන වස්තුවක් වෙන්නේ දකින්නේ. නමුත් බලන්න ඒත් ඒ වගේ තියෙන රසය දැනෙන හැටි. ඒ කොහොමද ඒ රසය දැනෙන්නේ? තමන් දාගත්ත පෙර සංඥාව තමන් දාගන්න ලද ආකල්පමේ ස්වરૂපයට තමයි යන්න පේන්නේ. පෙර සංඥාවෙන් පේන්නේ. ඒකයි ස්වභාවය. මිනිසුන්ගේ විශ්වාස, මිනිසුන්ගේ ආගම්, මිනිසුන්ගේ දර්ශන ක්‍රියාත්මක වෙන්නේ ඔතන. ආගම් තනිකර පවතින්නේ තත්වාරෝපණයෙන්. තත්වාරෝපණයෙන් කියන්නේ භූතයෙක් හරි, යකෙක් හරි, පෙරේතෙක් හරි, දෙයියන් වහන්සේ හරි, ගෝඩ් හරි, මොකෙක් හරි එකේ කොළුවට දැම්මහම ඒක දවසට හතර පහ සැරයක්ම ඉන්නවා 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 කියලා කවන්න ඕන. කැව්වට පස්සේ මොකද වෙන්නේ? හා ඉන්නවනේ කියලා හිතනවා. එයාගෙන් ඇහුවාම දැක්කද? නෑ. කතා කළාද? නෑ. ලියුමක්වත් ඇව්වද? නෑ. SMS එකක් ඇව්වද? නෑ. අම්මා තාත්තාවත් දැකලා තියෙනවද? නෑ. අත්මුතු පරම්පරාවවත් දැකලා තියෙනවද? නෑ. ඉතින් දැක්කේ නැති එක මොන හිලව්වකටද විශ්වාස කරන්නේ? එතකොට මේක තියෙන්නේ මොකද්ද? ආකල්පය. අඩුම තරමේ Tamanට කියලා දුන්නු පුජ්‍යලය දැකලා තියෙනවද? ඒ පුජ්‍යලයේ කියලා දුන්නු ගුරුවරයා දැකලා තියෙනවද? ඒත් නෑ. මොකද්ද මේ? මනෝමය. මනසින් මවනවා. ඒ ගෝත්‍රික කාලේ තිබිච්ච එක තාමත් තියෙනවද නැද්ද? තාමත් තියෙන. ඒ විදියට තමයි යන්නේ. බහුතරය අඥානයි. දාර්ශනිකයෝ නෙවෙයි. ලක්ෂ 10කට එක්කෙනෙක්වත් නැහැ දාර්ශනිකයෝ. අති දුර්ලභයි. මනුෂ්‍යත්ව පරිලාභෝ කිව්වේ අන්න ඒකට බුදුහාමුදුරුවෝ. ශාරීරිකවත් මිනිසෙක් වෙලා උපදින එක අමාරුයි. නමුත් ශාරීරිකව මිනිසෙක් ඉපදුනාට බුදුහාමුදුරුව පෙන්නුව මිනිස්සයෝ තුල මෙන්න මෙහෙම අය ඉන්නෝ කියලා. මනුස්ස පෙරේතයෝ ඉන්නෝ. එතකොට මිනිස්සයෝ නෙවෙයි යා. මනුස්ස ශරීරයක් තියෙන පෙරේතේ. එතකොට යා ඉන්නේ පෙරේත. මනුස්ස යක්ෂයෝ ඉන්නෝ. එතකොට මිනිසෙක් වුණාට යා මනුස්ස ගනේ නෙමෙයි, මනුස්ස යකෙක්. මනුස්ස මනුස්සය ලක්ෂ 10කට එක්කෙනෙක් ඉන්නේ. ඉතින් ওই ලක්ෂ 10න් එක්කෙනා ඔබට වෙන්න පුළුවන් නම් ඔබ මොනතරම් වාග්යවන්තයෙක්ද? ඒ ලක්ෂ 10න් එක්කෙනාට ඒ සුදුසුකම තිබුණට සද්ධර්මයේ මුණ ගැහෙන්න ඕන. හරියට මලක් පිපෙන්න මෝරලා තිබ්බට මදි ඉර පායන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ආලෝකය නොවැටුනොත් ඒ මල පිපෙන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. මේ නිර්වාණ ධර්මයේ කියන එක දැන් අපවුවත් මොන තරම් ප්‍රඥාව විහිදුවත් මේ සද්ධර්මයේ මට කල්යාණ මිත්‍රත්වය කියන එක උපකාර නොකළා නම් ගහක් මුල ඇට මස් නහර දිය වෙලා යනතුරු පරේෂණ ප්‍රවත්තුවත් භාවනා කළත් අවබෝධ වෙන්නේ ඒක ලෞතර බුදු කෙනෙකුට පමණයි. අසිරිමත් විදියට ඒක අවබෝධ වුනේ. සරියුත් මහරහතන් වහන්සේ පවා, ආනන්ද හාමුදුරුවෝ මහරහතන් වහන්සේ පවා නිතර උදාන වාක්‍ය ප්‍රකාශ කරනවා. ස්වාමීනි, මේ ධර්මය තනිව පුජ්‍යලේ අවබෝධ කළා කියන්නේ අදහන්න බැරි දෙයක්. අවබෝධ කරගත්ත උතුමම කියන්නේ අපිටත් ඒක හොඳටම තේරෙනවා. අපිත් කල්පනා කරනවා අසිරිමත් දෙයක්. කොහොමද ඉන්ද්‍රියට ගෝචර නොවන දෙයක් ඉන්ද්‍රියන් පමණක් සහිත මේ මිනිස්සයා තේරුම් ගන්නෙ? ඔබට සිතන්න පුළුවන් ඉන්ද්‍රිය සාපේක්ෂිතව. විද්‍යාව කොච්චර දියුණු වුණත් ඒ දියුණු වෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිතව. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික කරා හරි සාපේක්ෂිත ධර්මයක්, ශක්ති, තරංග සහ සිද්ධාන්ත මත. මේ නිර්වාණය ශක්ති, තරංග, සිද්ධාන්ත ඉක්මූප දෙයක්. නිර්වාණය තරම් සියුම් ධර්මයක් විද්‍යාව විසින් සොයාගන්නත් නෑ, සොයාගන්නත් බෑ. ඒ කාලේ අර බොහොම තහවුරුව බුදුහාමුදුරුවෝ කියලා දුන්නා අස්ලෝන් ගහක් 16කට පළලා අමාවක දවසකනේ විදුලි එළියෙන් දුන්නකින් විදිනවා අර ඒ අස්ලොංගහ දෙකට පැලෙන්න. ඔබ මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක්ද? කරන්න බැරි වෙන විදිහටනේ ඒක කිව්වේ නේද? එතකොට ඒ 16කට පළපු අස්ලොංගහක කෙන්දක් මං හිතන්නේ මෙහෙම තීද්දිවත් පෙනේද? අනුශේකින් බලන්න වෙයි. කරන්න පුළුවන් ද අනිත් එක ඒක? එච්චර බලන්න පුළුවන් ද 16කට අස්ලොංගහක් කියන්නේ බොහොම සියුම් ගහක් ඝන අර අලි ලෝම ගස් වගේ ඝන නැහැ. ඒ පුජ්‍යලේකට කරන්න බෑ කියන කාරණේ තමයි මේ කියලා දුන්නේ. ඒකෙන් අපි මිනිස්සු හිතුවා එහෙම කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. පුජ්‍යලත්වයට කවදාවත් කරන්න බෑ කියන එක තහවුරු වෙන්න ඒක මතක්. ඒ විදිහට කිව්වේ දේශනා කළේ. පුජ්‍යල මානසිකත්වයට, පුජ්‍යල දර්ශනයට, පුජ්‍යල න්‍යායන් වලට නිර්වාණය හසුවන්නේ නෑ. දැන් මම මෙහෙම කිව්වහම ඔබ මොකද කරන්නේ? පුජ්‍යලත්වයේ කියන එක දැඩිසේම නිවන් දකින්න ඈඳගෙන ඉන්නවනම්, අල්ලගෙන ඉන්නවනම් ටිකක් ඒක සැහැල්ලු කරා. පුජ්‍යලත්වයේ නෙමෙයි නිවන් දකින්නේ. පුජ්‍යලේ කැටියට නෙමෙයි නිවන් දකින්නේ. ස්ත්‍රියක් නෙමෙයි නිවන් දකින්නේ. පුරුෂයෙක් නෙමෙයි නිවන් දකින්නේ. මම නෙමෙයි නිවන් දකින්නේ. ඒකට ඒ කරුණු මතක් කරේ. කිසිම දෙයක් දිහා බලාගෙන සිටිය යුතු නැහැ. කිසිම ක්‍රියාවලියක් කළ යුතු නැහැ. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? ඒක තමයි කිව්වේ, කිසිම ක්‍රියාවලියක් කළ යුතු නැහැ. එහෙනම් මේ ඉන්න විදියට ඉන්න. ඉන්න විදියට ඉන්න එපා. ඇයි? ඉන්න විදිය ක්‍රියාවකනේ ඉන්නේ. ඉන්න විදිය මොකද්ද? හැමතිස්සෙම ක්‍රියාවක. හැමතිස්සෙම ක්‍රියාවක. හැමතිස්සෙක අනුමැතියක. හැමතිස්සෙම ප්‍රතික්ෂේපයක. ඉතින් මේ ක්‍රියාව ඉක්මවන්න කිසිම ක්‍රියාවකට බැසගන්න එපයි කියලා කිව්වහම අඩු ප්‍රඥා දහරාවකින් බලන කෙනෙක් හිතන්නේ හා අපි මේ ඉන්නේ පාඩුවේ ඉන්න තමයි කිව්ව කියලා හිතනවා. ඒක වැරදි. වැරදි. මේක අදිඥාණයෙන් දකින දෙයක්, අදිචිත්තයෙන් දකින දෙයක්. ඇයි මේකට අදිඥාණයකින් අදිචිත්තයකින් දකිනවා කියන්නේ? සාපේක්ෂිත ගලායන ඥානමය මානසික ස්වභාවයට වඩා ගුණයකින් දකින්න ඕනේ කියන එකයි එකෙන් පැහැදිලි වෙන්නේ. විශේෂ ඥානයක්. ඉතින් ඒ විශේෂ ඥානයේ ක්‍රමානුකූලව වර්ධනය වෙන්න තමයි මේ අනුශාසනා දෙන්නේ. මේ අනුශාසනා අහන තරමට ඔබට ගොඩනගන්න බැරි ශක්තියක් දේශකයාගේ තියෙන දේශනා ප්‍රාතිහාරය තුළ ගොඩනැගෙන. ඔබ චින්තනය කරන්න ගියොත් ඔබ දන්නේම නැතුව ඔබ ටික 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 මායයට අහු වෙනවා. මමත්වයට මැදිලා යනවා. මොකද හොරාගේ අම්මගෙන් පේනහන්නේ. හොරාගේ අම්මගෙන් පේනහනවා කියන්නේ හොරාගේ අම්ම තමයි හිත. මායාගේ අම්මා හිත. එයාගේ පුතෙක් තමයි මායා. ඊට පස්සේ මාර්යාගේ දුවරු තමයි තණ්හා රති රගා. දැන් ඔය දුවරු නෙමෙයි ස්ත්‍රීන්ට ඉන්නේ පුත්‍රවරු. ඔය දුවරු ඉන්නේ පිරිමි අයට. එහෙමනේ. ඔය ඒ කලාකරුවා ඒ කාලේ ඔය දෙකම අඳින්නේ තිබුණේ. පුත්‍රවරු තුන්දෙනෙක් කාන්තාවන්ට එනවා. නැ බුදුහාමුදුරු පුරුෂ පාර්ශවයේ නියෝජනය කරන්නේ. ඒ නිසා ආවේ කාන්තාව තුන්දෙනෙක්. හැටියට දැම්මා. කාන්තාවන් දෙන්නේ පුරුෂයෝ. ග්‍රහණ ග්‍රාහික ග්‍රහණය කරන වස්තු. සප්තකාම ස්වර්ගයේම අයිති මාරයටයි මටයි. ඉතින් උත්තරේ මම ලෝ අත්හරින්නෙක්. ආ මොකද ඔච්චර සවිය? මං ඔබේ ලෝකේ අත්හරින කෙනෙක්. කාටද? මාරයට අයිති ලෝකේ අත්හරින කෙනෙක්. දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සු මොකද කරන්නේ? මාරයට තියෙන ලෝකේ අත්පත් කරගන්න පුළුවන්ද කියලා බලමු. පුළුවන්ද වැඩි? බෑ. මාරයට අයිති ලෝකේ මාරයටම අත්හරිනවා. ඒ අත්හරිනවා කියන්නේ මේ උප්පු තිරප්පු වලින් අත්හරිනවා කියන එක නෙමෙයි. එහෙම අත්හැරියම නිවන් දකින්න පුළුවන් නම් අර ඇමසල් මනාන්තරේ ඉන්න වැද්දුනේ දැකලා ඉන්න ඕනේ. ඒ වගේ ඇඳුම්වත් නෑ. දැන් මේ ලංකාවේ ඉන්නේ වැද්දෝ ඉස්සර හිටිය ඇඳුම් නැතුව දැන් නේ. දැන් ඇඳුම් ඇඳලා හොඳට සරංකිටියක් ගහලා ඉන්නවා. එහෙම වැද්දු බවට පරිවර්තනය කරන එකක් නෙමෙයි. හොඳට මාර්ගඵල ලැබලා බියුටි කල්චර් කොල්ලා රූපරාජිනී තරඟයකට ගිහිල්ලා විසාකා මහ උපාසිකාව මහලතා පළඳනාව දිනන්නේ. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඉතින් බුදුහාමුදුරුවන්ට මැණික් පුටු හදලා පූජ කළා. වැඩ හිටියද නැද්ද? වැඩ හිටියා. ඇතිරිල්ලක් කලන්න කියලා වැඩ හිටියා. අර නිගන්ඨය වගේ පුටු හොඳ නැහැ, මැණික් පුටු හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙමයි. පිරිනුවම් පෑවහම කිව්වෝ දානේ මේක කුණු ගොඩක් වොන්න මේ පහට හරි විසි කරලා දාන්න. ආනන්ද කිව්වේ නැහැ. සක්විති රජ කෙනෙකුට කරන ගෞරවය දක්වන්න කිව්ව බුද්ධ ශරීරයට. ඇයි? උදාහර කෙනෙක්. අපි වුණත් එහෙමයි. විය යුත්තේ බුදුහාමුදුරුව පෙන්නපු විදියට. කොහේ හරි වාඩි වෙන්න පුටුවක් දුන්නට එහෙම වාඩි වෙන්න හොඳ නැහැ. ඒක අපිට ගෞරව සම්පයුත්ත නැත්තම්, ඒකේ වටිනාකමක් නැත්තම් නේද? ඒ අදාළ තැනින් ඒ විදියට ඒ ගෞරව ප්‍රසාදයෙන් කටයුතු කරන්න ඕනේ. සම්මුත ඒව ඉතින් මාන්න උද්දච්ච පැත්තටත් දාගන්න පුළුවන්. හැබැයි ඉතින් උඩ වාඩි වුණත් බිම වාඩි වෙන එකත් එයාට ප්‍රශ්නකුත් නෙමෙයි අවශ්‍ය වෙලාවට. මොකද එහෙම කෝණයක් හදාගන්න ඕනේ නැහැ. හීනමානයක්වත් අධිමානයක්වත් ඒ වෙලාවට දැනෙන දේ තමයි වැදගත්. නේද? සමහර වෙලාවල් වලට අපි පහළ ආසන වල ඉන්නවා. ඒ ස්පිරිතාලෙ ගියාම ඒ ස්පිරිතාල වල යන මොසයිනේ ලෙඩ ඇඳේ ඉන්නේ උඩ. අපි බිම ආසනේ පොඩි ප්ලාස්ටික් ෆොටෝක ඉන්නේ. ඇයි? රෝගියෙක්. එතකොට එතන ගෞරව අගෞරව නෙමෙයි, එතන තියෙන්නේ මොකද? ප්‍රායෝගික සිද්ධාන්තයක්. ඉතින් බුදුහාමුදුරේ ඒ තාගේ තැන්වලදී ඒක ගැටලුවක් නෙමෙයි කියලාත් පේනවා. අපිටත් ඒක හිතේ එහෙම ගැටලුවක් නැහැ කියලා තේරෙනවා. ඒ චේතනාවනේ දැනෙන ස්වභාවය. හැබැයි බුදුහාමුදුරන්ට අදිමානයක්වත් හීනමානයක්වත් නැහැ. අනතිමානී කියන ගුණය තියෙන්නේ. මාන්නයක් නැති ගුණය. ඒ අනතිමානී ගුණය කියලා එන්නේ මමත්ව ඉක්මෝ අයකට පමණයි. එහෙම නැත්තම් මානයකින්මයි බලන්නේ. වෙන ආගම්වල දැන් අපි කියන්නේ නැති වුණාට මේ අර අර මිත්‍යා දෘෂ්ටිකයෝ හරි පවුම් පහත් කුලේ කියලා ඒ ආගම්වල උගන්වනවා. ඕගොල්ලෝ තමයි ශ්‍රේෂ්ඨ. අනිත් ආගම් ඉන්නේ උන් අපායට යන්නේ, උන් දෙයන් වහන්සේ දාන්නේ නරක ආදියට කියලා උගන්වලා තියෙන්නේ. එතකොට අපි දිහා බලාගෙන බැලුවම ගමම්ම කියන්නේ අර මෝඩේ අර දෙයියෝ දාන්නේ අපායට කියලා. ඒ වගේ ඇත්තවතේ මෝඩ මිනිසුන්ට මේ හරක් මස් විතරක් නෙමෙයි මිනිසුන් තනකොළත් කන්න ලැබෙනවා. එතකොට මේ අර හරකට තියෙන මොලේ ගන්නටවත් මොලේ වැඩෙනවා. ඒකයි සෝමහරි. දැන් තනකොළ කනවා නම් ගොඩාක් ස්නායු වර්ධනය සිද්ධ වෙනවා මස් මාංශ කනවට වැඩි. ඔය හරක් වෙලා ඉපදිලා ඉන්නේ ගිය ආත්මේ හරක් මරාපු මිනිස්සුමයි. ඇයි අර පව ගෙවන්නේ? ඒකට ඕක තියෙනවා මේ 550 ජාතක කතාවේ මතක බත්තක ජාතකය. අර එළුවෙක් ඈ ආත්ම 500කට කලින් ඒ එළුවා මේ වගේ පූජාව පවත්වලා බිලි පූජා. ඒ පව ගෙවන්න ආත්ම 500ක්ම එළුවෙක් වෙලා උපදිලා. එක එළුවෙක් මරකු පාපේට. ඒ නිසා එක හරකෙක් මරන පාපේට මේ මිනිස්සු ආත්ම 500ක්ම හරක් වෙලා උපදිනවා. ඒ දැන් අපි හිතුවට අනේ පව අනේ පව කියලා මේ ඒ පව ඒ සතාට කොහොම හරි ගෙවන්න වෙනව. නිදහස් කළත් ආයි කරකිලා රිටර්න් එකේ ආයි එනවා. ඔය බිම වලලා නම් වෙන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ වැඩේ. මහා පාපය. ඉතින් ඒක අර වහන්න ඕන තැනින් වක්කඩ වහන්නේ නැතුව අපේ හැම පාලන තන්ත්‍රයක්ම ඉන්න බෞද්ධයාගේ තුට්ටු දෙකටම විදින වැඩයක් කරනවා. එහෙම තමයි වෙන්නේ. අවසානයේ මස්කඩ කාර්ය පොසත් වෙනවා, දීප ව්‍යාප්ත වෙනවා පමණයි. ඉතින් ඥානාන්විත නැති වැඩ. ඒ වහන්න ඕන තරම් ඇහුවන අර බුදුහාමුදුරුවන්ගේ කාලේ එහෙම බුදු ඒ වගේ මෝඩ වැඩ බුදුහාමුදුරුවෝ කරලා නැහැ. බුදුහාමුදුරුවන්ට තිබ්බා භාණ්ඩාගාරයේ මහරජා මට මේ සල්ලි ටිකක් පාස් කරලා දෙන්න, කොසල් රජ මේ හරක් නිදහස් කරන්න. එහෙම කරපු තැනක් තියෙනවද? බුදුහාමුදුරු ඇත්තෙන්ම නිදහස් කළේ හරක්. ගවයෝ නෙමේ, හරක් නිදහස් කළා. ඒ කියන්නේ එතන ගාලට යනවා, ගිහාම මෙතන ඉන්න හරකා කවුද කියලා අන්න ලොකු හරකා ඉන්නෝ බංගලාවේ. ගියා හම්බුණා. වාඩිවියන් හරකෝ කියලා කියලා දෙනවා. හරකෝ මෙන්න මෙහෙම 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 කළා. උඹට මෙහෙම විපාක එනවා, මේව ගෙවන්න එනවා. ඒ නිසා ඔබ දැහැම විදියට කුමරක් පිටියක් කරලා ජීවත් වෙන්න ඕන, නැත්නම් ඔබට මේ විඳවන්න වෙනෝ ශාලා ලාභයක් වෙන්නේ කියලා මේ මිනිස්යාගේ අර තිබුණු හරක් මානසිකත්වය නැති කරන, දුරු කරන. ඒ දුරු කිරීමෙන් අර ගවයෝ ටික නිදහස් කරලා අරිනවා. දැන් ගවයෝ නිදහස් කරන හරක ඉතුරු වෙනවා. ඊට පස්සේ අර හරක ආයි ගවයෝ ගේනවා. ඒකයි වෙන වැඩේ. ඔබ ළඟත් එහෙමයි. මමත්වයේ තුලින් ඇති කරගත්ත ප්‍රශ්න ටික ඔබ විසඳනවා, මමත්වය ඉතුරු කරනවා. මමත්වයේ ආයි පැටව ගන්නෝ ප්‍රශ්න. මමත්වයේ ආයි ගෙන්නනෝ ප්‍රශ්න. නිර්මාණය කරනෝ ප්‍රශ්න. මමත්වයේ ඉවත් කළොත්, මෝඩකම මෝහාන්ධකාරය කියන එක ඉවත් කළොත් ප්‍රශ්න හටගන්න සිද්ධාන්තය, ප්‍රශ්න ඇති කරන සිද්ධාන්තය, ප්‍රශ්න උපදවන සිද්ධාන්තය නැති වෙනවා. ඒ නැතිවීමෙන් ගව මඩුවේ හරකා නැති වෙනවා, මවත්වේ නැති වෙනවා. ඒ මවත්වේ නැතිවීමෙන් හරක් ගේන්නේ නැත, බිලි පූජා වෙන්නේ නැත, ප්‍රශ්න සිදුවන්නේ නැත, ප්‍රශ්න උපදින්නේ නැත. සියලු ගැටලු වලට ප්‍රමුඛ සාධකය මමත්වයයි. ප්‍රමුඛ සාධකය අනිත් සාධක තියෙනවා. ප්‍රමුඛ සාධකය මමත්වය. කෝච්චියක ඇංජිම තියෙනවනේ ඇදගෙන යන, ප්‍රශ්න ඇදගෙන යන ඇංජිම මමත්වය. බුදුහාමුදුරුවෝ ප්‍රශ්න විසඳුවේ නැහැනේ. ඒ ප්‍රශ්නාව ප්‍රශ්න වශයෙන් තියෙන්න හරින්න හරියා. උන්වහන්සේට ඒ ප්‍රශ්න උන්නේ ප්‍රශ්න විදියට තිබුණා. පිළිතුරු විදියට සිටියා. උන්වහන්සේට ප්‍රශ්න නැහැ, පිළිතුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේලා ජය පරාජය දෙක ඉක්ම වූ අය. ජයග්‍රහණය තුලත් නැහැ, පරාජය තුලත් නැහැ. එහෙනම් කොහෙද ඉන්නේ? පරාජයක් නැති, ජයග්‍රහණයක් නැති තැනට අපි කියනවා අපරාජිත. පරාද වෙන්නෙත් නැති තැන. දිනුමක් ලැබලා තියෙනවා පරාද නොවන. මොකක්ද ඒ පරාද නොවන දිනුම? ඔබ නුවණින් ස්පර්ශ කරන්න ඕන, නුවණින් දකින්න ඕන ඒක. ඔය ගොඩාක් වෙලාවට මොයි ගොඩාක් බණවල් හරව මේ වහලා ඒ බණ ඔස්සේ බලන්න ගියොත් නිවන හොයාගන්න බෑ. තමන්ටම ආවේනික වූ, තමන්ටම ප්‍රත්‍යක්ෂ වූ ක්‍රමවේදයක් ඔස්සේ නිවන් ධර්මයේ සොයා යනවා මිසක් මේ බණවලට අනුරූපීව නිවන් දකින්න ගියොත් එහෙම බෑ. දැන් මේ ආනන්ද හාමුදුරුව කියන වගේ නිවනක්, අර හාමුදුරුව කියන වගේ නිවනක්, අර උපාසකයා කියන වගේ නිවනක්, අර පොතේ තියෙන වගේ නිවනක් බලන්න ගියොත් ඒකත් සාපේක්ෂිත වාදී තත්වයට වැටිලා දෘෂ්ටිගත වෙලා අතීත මේ කාරණේකින්ම සිද්ධාන්තයකින්ම ලෝකයේ දිහා බැලීමක් බවට පත් වෙනවා. නිකන් බුදුරජාණන් වහන්සේට වචන තිබුණේ. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරන ස්වාමින් වහන්සේ, බුදුරජාණන් වහන්සේ එක වෙලාවක දෙව වහන්සේ නෑ කියන දේ ආයි තිනව කියලා තියෙනවනේ තමාර දැන් වල. කියලා චෝදනාත්මක වහන. බුදුරජාණන් වහන්සේ දෙන උත්තරය තමයි ඒක බුදුරජාණන් වහන්සේලාගේ විෂය. ඒක බුදුරජාණන් වහන්සේලාගේ කාර්යය. ඒක බුදුරජාණන් වහන්සේලාට කැපයි. කොහොමද ඒක කාටත් ආර්ය ශ්‍රාවකයන්ට කැපවෙන්න බලන්න මේ මේ සිද්ධාන්තයෙන් බලන්න. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධන. තව තැනකෙනු අත්තාහි අත්තනෝනාතෝ කෝයිනාතෝ පරෝසියා. තමාට තමා පමණයි වෙන කෙනෙක් නැහැ කියලා. අතර කියනු පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. අතන තමන්ට තමන් පිළිසරණයි කියලා හිතනවා. මෙතන මට මෙහෙම මෙහෙම මේවා තියෙනවයි කියලා ඉවරලා හිතනකොට අතන අත්තාහි අත්තනෝ නත්ති කියන මෙතන අත්තාහි අත්තනෝ නාතෝ කියනවා. අතන තවන්ට තමනුත් නැහැ කියලා පෙන්නනො අත්තාහි අත්තනෝ නත්ති ආයි කියනවා. තවන්ට තමන් පිළිසරණයි. එතකොට කෙනෙක් අහනවා එක දෙනක ඔබ වහන්සේ කියනවා තවන්ට තමන් පිළිසරණයි කියලා, තව දෙනෙක් කියනවා තවන්ට තමන් නැහැ කියලා. ඒකයි කියන්නේ බුදුහාමුදුරන් වචන නැහැ කියන්නේ. නමුත් ඒ තුලින් දෙකෙන්ම ග්‍රාම්‍ය වන්නේ හොඳ දෙයක්. නමුත් වාචික ස්වරූපයකින් බලන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? මහාචාර්යවරයාට අර කතරගම දෙයියන්ට වගේ ඔළුවේ ඔළු හයක් හතක් හයි කර ගන්න වෙනවා. මොකද මේක කල්පනා කරලා. ගෝලෙම දිනනෝ. ඒතරම් පුළුල්. අනන්ත වූ ඥානයනේ. අනන්ත වූ ඥානය. ඉතින් මේ ආනන්ද හාමුදුරන්ගේ ධර්මයක් නොවේ. මේ කතා කරන්නේ ආනන්ද හාමුදුරුව නොවේ. මේ කතා කරන වාචික හඬ ආනන්ද හාමුදුරුවන්ගේ නොවේ. මේ ස්වරය ආනන්ද හාමුදුරුවන්ගේ නොවේ. ධර්මය ආනන්ද හාමුදුරුවන්ගේ නොවේ. ඒකයි යමෙකුට පුළුවන් නම් තමන්ගේ ඥාතීන්ට ඔය අරම මේවා කේක් පසිම්බු මේ මේ තෑගි භෝග දෙන්න නෙමෙයි ලබා දෙන්න ධර්මයම. දැන් අන්තර්ජාලය තුලින් පුළුවන්, මේල් එකකින් යවන්න පුළුවන්, Facebook එකකින් යවන්න පුළුවන් නේද? ඔය නොයෙකුත් වෙබ් අඩවිය හරහා යවන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරලා දෙන්න පුළුවන්. ඒ හැම ක්‍රමවේදයකින්ම තමන්ගේ අම්මට, ඥාතීන්ට, මුත්තලාට, සීයලාට, ආච්චිලාට, පුංචි අම්මලාට, නැන්දම්මලාට වැඩියෙන්ම හොඳයි. ඔය හරියන්නේ නැති තරහකාරයෝ හරි ඉන්නවනම් ඒගොල්ලන්ටත් දෙනවනම් වැඩිය හොඳයි. මිත්‍රයෙ ඉන්නවනම් මිත්‍රයටත් දෙනවනම් වැඩිය හොඳයි. මිත්‍රකම වැඩි වෙනවා. අර තරහ අනවබෝධයේ මනස තියෙන කට්ටිය හිටියොත් එහෙම මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ මනස සංසිඳිලා හොඳ අය බවට පත් වෙනවා. ධර්ම දානයයි වැදගත්. මේ ධර්මය තියෙන්න ඕනේ. ඒ දේවල්වල පුරා කතන්දර ටිකක් කීමක් ධර්මයක් නෙමෙයි, සජීවී වචන ටිකක් වෙන්න ඕන. පුරා කතන්දර බොහොම වටින. මොකද අපිත් ඒව ඉගෙන ගන්න ඕනේ. ඒව හැබැයි පුරා කතන්දර. ඒ නිවන් දකින්න උපකාරක නෑ. නිවන් දකින්න බෑ. ඒක පුරා කතන්දරයක් හැටියට මතක තියාගන්න පුළුවන්. ඉතිහාස කතන්දරයක්. බුදුහාමුදුරුවෝ මෙහෙම වැඩියා, මෙහෙම කිව්වා, මෙහෙම හම්බුණා, මේ මානවකයා සිටියා, මෙහෙම මෙහෙම සිද්ධියක් වුණා. ඒ පුරා කතාව. ඒක හොඳයි. නිවන් දකින්න අමාරුයි. සමහර ඒ තුළ තියෙන සිද්ධාන්ත නිවලට අනුගත කරගන්න පුළුවන්. ඒත් අනවබෝධයේ කෙනෙකුට ඒක කියන්න බැහැ. අන්දේකුට මැණික් ගලක් අතර දීලා යවනවා. මැණික් ගලමයි ඒ ගැහැල්ල පිරිසක් ඉදිරියේ මෙහෙම පෙන්නනවා. අන්දේකුට ආස්වාදනීය ලෙස කිව හැකිද මේ මැණික් ගලේ වටිනාකම හැඩය? මැණික් ගලමයි. දැන් මා විසින් මැණික් ගලක් අන්දේගේ අතේ තියලා මේ ඔබ ඉස්සරහට එනවා. ඇවිල්ලා පුතේ මේකේ වටිනාකම කියන්න, මේකේ හැඩ කියන්න, මේකේ ලස්සන කියන්න, මේකේ ස්වරූපය කියන්න, මේකේ පේන දේවල් කියන්න. මොකද කියන්නේ? කියන්න බෑ. ධර්මය සත්‍යයි, ත්‍රිපිටකය සත්‍යයි. අන්දේක් තියාගෙන ඉන්නවනම් කියයිද? මොනවානි කියයිද? මැණික් ගලමයි තියෙන්නේ කියයිද? කියන්න බෑ. ඒ නිසා අන්දයට බනින්න එපා. ඔබ ඇස් අරගත්ත මිනිස්සෙක්ගෙන්, ප්‍රඥාව අවදි කරගත්ත කෙනෙක්ගෙන් ධර්මය අහලා ඔබ අවදියටපත් වෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අන්දයොම අන්දයොන්ට පාර කියන යුගයක් බොහෝ දෙනා තුළ තියෙන්නේ එතන ඒ தත්වය. ඉතින් අන්දයත් ඉතින් අහන් ඉන්න ඕලුව වනවන අන්දයත් අන්දයහන කියන අන්දයත් එහෙම ඔයත් ඔලෝ වනවන දැක්කා වගේ කියන ටොම්පච. සමහර දේවල් මම දකිනවා අපේ අනේ දේශකයෝ දැක්කා වගේ කියන්නේ. දැක්කා වගේ කියන්නේ බොරු කියනවා. ඉතින් දැකලාද කියන්නේ? නෑ මම දැනගත්ත විදිය. ප්‍රත්‍යක්ෂවද කියන්නේ? නෑ දැනගත්ත විදිය. බුදුහාමුදුරුවෝ ඔකට ඒ කාලේ හොඳ කතාවක් කිව්වා, දේශනා කළා. සමහර අය කැමති නෑ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කියනවට. එහෙම නෑ, ඒක සිතෙහි තියෙන්නේ ඒ ගෞරවය. දැන් ආනන්ද හාමුදුරුවෝ කකුලෙන් පාගල සිවුරු හේදුවා. ආනන්ද හාමුදුරුවන්ට චෝදනා කළා බුදුහාමුදුරුවන්ට ගෞරව කළක. බුදුහාමුදුරුවෝ මට සිවුරු පා ගන්න උමනාවක් තිබුණේ මං කුණු යවන්න සිවුරු වැගේ කිව්වා. චේතනාවනේ තියෙන්නේ. ඒ නිසා කිව්වයි කියන එකකින් අගහරුවක් වෙන්නේ නැහැ. අපි විවාහාරික දැනෙන විදියට ඒක. බුදුන් වහන්සේ දේශනා කළා මේ එනවා මංගල කපුවෙක්. කපුව ඇවිල්ලා කියන්නේ මොකද්ද? මලමාලි හරි ලස්සනයි. කොණ්ඩේ පයට පෑගෙන්න පොල් වතු මෙච්චර තියෙනවා, රබර් වතු මෙච්චර තියෙනවා, කුඹුරු මෙච්චර තියෙනවා කියලා මලමාලි වර්ණනා කරනවා. මලමාලි මලමාලිගේ දීපලයි. මලමාලය හොඳට අහගෙන ඉඳලා අහනවා මේ කපු මහත්තයා දැන් ඔය ඉඩම් කඩම් බලන්න ගියාද? නෑ තාම ගියේ නෑ. මලමාලි දැක්කද? නෑ තාම දැක්කෙත් නෑ. ඊට පස්සේ මලමාලය විශ්වාස කරයිද නැද්ද කියලා අහනවා. අද ගොඩාක් ලෝකේ තියෙන ඔක්කොම ආගම් ධර්ම වලින් මලමාලි නොදැක්ක, ඉඩම් කඩන් නොදැක්ක කපුව නම් ඉන්නේ ඔය පල්ලිවල, කෝවිල්වල, දේවාලවල. මොකද වෙන්නේ? මලමාලි නොදැක්ක කපුව, මලමාලි නොදැක්ක පූජකයෝ, මලමාලි නොදැක්ක හාමුදුරුවරු. වැඩක් තියෙනවද? වැඩක් නෑ. අපි ඔක්කොම සාමූහිකව හොයනවා. මම දැක්ක කෙනෙකුත් නෙමෙයි මේක. මම දැකලත් නෑ මලමාලි. මම දැකලත් නෑ ඉඩම් කඩන්. ඒක මම දැකලා නෑ. ඒක වෙනම අරුතක් තියෙන්නේ. තේරෙන කෙනාට දැකලා තියෙනවා. මම දැකලත් නෑ. එහෙනම් මම දැක්කේ නෑ එච්චරයි. නැත්තම් දන්නවනේ නේ මම. අපි පුතජන ඔයාට බෑ මාර්ගඵල ලබන්න. ඇලජික්නේ නැත්තම් ආව හොයාගෙන කුස්තියලා. ඉතින් ඒ නිසා මම දැකලත් නෑ. ඉතින් ඒ නිසා ප්‍රත්‍යක්ෂ වූ ගමනක් යන්න, ප්‍රත්‍යක්ෂ වූ දේ කියන්න, ප්‍රායෝගික වූ දේ කියන්න. එච්චරයි. ඒකයි මේක දර්ශනීය වෙනසක්. මේ ධර්ම අවබෝධය වුණයි කියලා වෙරලා සමහර අය හිතනවා මේ යුග ජීවිතයට හානි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ව්‍යාපාරයට හානි වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. වඩා සාර්ථකව කරන්න පුළුවන්. අපි නිදාන්නේ ඔළුව මේක හොඳ නෑ කියලා. නේ? දැම්මුත් එහෙම එහෙම තමයි. දැන් ගෑනු ළමයිගේ අතින් පිරිමි ළමෙක් අතින් පටලවාගෙන අල්ලගෙන යන එක කුණුහරුපයක් කියලා දැම්මොත් ඒක කුණුහරුපයක් වෙනවා. එයා මෝස්තරයක් අඳින එකට ඒකට විගඩමක් කියලා දැම්මොත් ඒක විගඩමක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් කියලා දැනගත්තොත් ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. දැන් ඔය එංගලන්තේ වේවා ඇමරිකාවේ වේවා සෞම්‍ය දේශගුණයේ තියෙන කාලෙකට මේ ලාංකික මිනිස්සු හරේ මෙහි ගියාම දැක්කොත් එහෙම මොකද වෙන්නේ? මේ ලොකු ප්‍රශ්නයක් වෙන එක විතර මේ මිනිස්සු මොකද මේ බාත්รูම් එකේවත් ඉන්නේ නැති විදිහට පාරේ යන්නේ කියලා. ඒක තමයි ස්වභාවය. ඒ මානසික ස්වභාවය. ඉතින් ඇමසන් වනාන්තරේ ගියාම අයියෝ මේ මිනිස්සුන්ට ලැජ්ජ නැද්ද කියලා ගිහිල්ලා ඇහුවොත් එහෙම ඇමසන් මොකද්ද ලැජ්ජ කියන්නේ? දැන් ඔහොම ඉන්න එක ලැජ්ජ නැද්ද? ඇයි මේව හොඳ නැද්ද කියලා. දැන් මම අර ඒ සීන් දෙක තුනක් මේ පහුගිය දවසේ පොතෙන් බැලුවා. මේ මිනිස්සු කැත විදියට බලන්නේවත් නැහැ. අර කාන්තාවත් ඉන්න නිර්වස්ත්‍ර මේ පිරිමිත් ඉන්න නිර්වස්ත්‍ර අනි බලන්නේ මේ කැත විදියට. ඒ මිනිස්සුගේ පාඩුවේ ඇයි හැමදෙස්සම බේරෝනේ කැත විදියට බලන්න ඕනේ? ඒකයි ස්වභාවය. ඒකයි ස්වභාවය. වැඩි ජනතාව අතර උනත් ඒකයි. ඈ නෑ ඉස්සර කාලේ ලංකාවෙත් අඩු කුලේ හැරේ මේ කියන අය කාන්දා උඩුකය නිර්වස්ත්‍රව හිටිය කියනවා. කිසි කෙනෙක් මං හිතන්නේ ගැත විදිහට බලන්නේ නැති කියලා. එහෙම ඉන්න ඕනේ කියන එක නෙමෙයි කියන්නේ. මිනිස්සු සભ્યත්වයක් ඇතුව ඉන්න එක බොහොම වටිනවා. නමුත් මේ කියන්නේ මනස තුල සංඥාවක් දාගත්තාම මිනිස්සුර වෙන දේ මොකද්ද කියලා. තේරුණානේ? සංඥාව තමයි ඒ ඔක්කොම කරන්නේ. සංඥා නිරෝධයත් තුල ඔය මොකද ප්‍රශ්නයක් නැහැ. දවසක් හොඳ මහත්තයෙක් මට හොඳ කාරණයක් කිව්වා. එයා මේ වාහනේ පදවගෙන එන ගමන් පාර අයිනේ ත්‍රිවිලර් එකක් ඇතුළට එබිලා ඉන්න මේ කාන්තාවක් දැකලා තියෙනවා. ටිකක් කොටට ඇඳගෙන ඉන්න කාන්තාවක්. දැක්කහම එයාට මේ රාගසිතුවිල්ලක් ඇති වෙලා තියෙනවා. කකුල් දෙක බොහොම ලස්සනයි. ඒ නිසා මේ මූණත් ඒ වගේ ලස්සන ඇති කියලා මට රාගසිතුවිල්ලක් ඇති වුණාලු. දැන් එන ගමම්ම කෝල් කරලා කියනවා හැමදෙර මට එහෙම එකක් ඇති වුණා මොකද කරන්න කියලා. ඉතින් මට කියන්න හිතුණා ආයි ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කියලා. නමුත් එහෙමනේ මං කිව්වා දැන් මොකද හිතෙන්නේ? දැන් මට ඒකම මතක් වෙනවා හැමදෙර. මට ජිප් එකක හරවගෙන ආයි යන්න හිතෙනවා ඒ ලස්සන කෙනාව බලන්න. මං කව දැන් මොකද හිතලා තියෙන්නේ? දැන් අර පෙර සංඥාවට අනුව එයා දකින වට පිටාවට අනුව තමන් අර සිහිනයක් ඒක තුළම වාගෙන ඒ සිහිනය තමයි එයාට කරදර කරන්නේ. මං කෝයි මහත්තයා ඔයාට හිතවත්ම කෙනෙක් ඇවිල්ලා කියනෝ ඒ කෙනා ඔහුම හිටියට අහවල් පිළිකාවේ අහවල් රෝගයෙන් අහවල් සමාජ රෝගයෙන් පෙළෙන කෙනෙක් කියලා ඔයාගේ හිතවත්ම යාළුවෙක් එයාත් අඳුරන හොඳම කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා. දැන් ඔයාගේ හිතට මොකද්ද වෙන්නේ කියලා අහනවා. අනේ ස්වාමීනි අර තියෙන චේතනාව එවලෙම දිය වෙලා යනවා කියනවා. නේ? එහෙනම් පෙන්නලා කිව්වොත් එහෙම දැඩි පිළිවාවකින් ඉන්නේ, ආවල් සමාජ රෝගයකින් ඉන්නේ, ආවල් දෙකකින් ඉන්නේ කියලා එකපාරට කිව්වොත් එහෙම මොකද වෙන්නේ? එවලෙම ඒක හිතෙන් දිය වෙනවා කියනවා. ඊට පස්සේ මං කෝ ඔය විදියට හිතන හැම කෙනෙක් කෙරෙහිම ඊට පස්සේ ආවල් ඩේ ඇදී යාට කියලා හිතන්න කියලා. එතකොට සිම්පල්. දෙරෙන්න පුළුවන්. නේද? නැත්තම් මේ මනස කියන එක මහා සාගරය වගේ එකක්. මේ සංඥාවල් පුරවන්න පුළුවන් කම නැහැ. ඒක විශාල ප්‍රශ්නයක්. ඉතින් මේ ලෝකයේ මේ සංඥාවල් වල තියෙන දෝෂ හරියට අඳුන ගන්න ඕන. සංඥාවල් මායාවල් වල තියෙන දෝෂ අඳුන ගන්න ඕන. මේ මිනිස්සු බඩ පිරෙන්න කන්න ඕන. මොකද ඒ කාය විඥානික ස්වභාවයක් තියෙනවනේ, ලක්ෂණයක් තියෙනවනේ. නමුත් මේ මිනිස්සෙකුට මේ පුරාචේරුකමට කන මොනවද පෙරේත ආසත්ත භාවයට කන ස්වභාවයක් තියෙනවනේ. ඒක තමයි මානසිකව සිදුවන කාරණය. ඒක දුරු වෙන්න ඕන. ඒක දුරු වුණාට පස්සේ තියෙන ස්වභාවයක් ආසාව නෙමෙයි තියෙන, ඊළඟට අවශ්‍යතා කියන දේවල් විතරයි තියෙන්නේ. වාහනේ අවශ්‍යතාවයක්, ඒක සෝබනේ නෙමෙයි. බඩ පිරෙන්න කන්නේ අවශ්‍යතාවයක්, ඒක මේ මේ ආසත්ත භාවයට කරන දෙයක් නෙමෙයි. හොය හොයා පතපතා නිර්මාණ කර කර කරන නෙමෙයි. තමන්ට ඉඳලා හිටලා කන්න හිතෙන දෙයක් කෑමත් ඒකත් එච්චර මේ හොය හොයා කන්න ඕන දෙයක් නෙමෙයි. ඒක පුරුදු වෙච්ච විදිය, රුචිකත්වය, එච්චර දෙයක් නෙමෙයි. දීසහෙම ජීවිතයේ තියෙන ඕන ධර්මය, මානසික සුවතාවය, මානසික සැහැල්ලුව. දැන් ඔය හැම දෙයකින්ම කියන්න උත්සාහ කරේ මේ hina yana කතාවක් කරේ, සබ්බ්‍යත්ත දෙයක් කරේ, අසබ්බ්‍ය දෙයක් කරේ නෙමෙයි. මිනිස්සු ප්‍රායෝගික කරන දේනේ ජීවිතේ සැබවින්ම තියෙන දේනේ මිනිසුන්ට කියන්න ඕන. ඒකයි ප්‍රශ්නේ. දැන් මට ඇවිල්ලා කියනවා, දැන් ඔය පිරිමි අය සමහර අය විවෘතයි. ඒගොල්ලෝ කියනවා මම ප්‍රසවහනාරි වෛද්‍යවරේ. හඳුනේ මං හැමදාම ඔය මලකුණු ටික හැමදාම දකිනවා. දැකපු ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. මං කාන්තාව ඔය පරීක්ෂා කරපු ප්‍රමාණය මෙච්චරයි කියලා ගණන් කරන්නත් බෑ. ඒ තරම් මේ මස් කොට කුණු කොට දැකලා තියෙනවා. ඒත් මගේ හිතේ රාග සිතුවිලි ඇති වෙනවනේ හඳුනේ. මං උදටම දන්නෝ මේක මහා මලකුණක් කියලා. ඒ ත්‍රාගසිත විලිය තියෙනවානේ. අන්න මතක තියාගන්න, මස්සලවත් කාන්තාව ළඟවත් නෙමෙයි, පුරුෂයෝ ළඟවත් නෙමෙයි මේ සිතවිල්ල තියෙන්නේ. තමන්ගේ දෘෂ්ටිය තුළ, තමන්ගේ ඥානනේ වැරද්ද තුළ මේක තියෙන්නේ. ලස්සනව ලස්සන එක ඇතුළේවත් කෙනෙක් ළඟ. ඒක නිසා අනුන් නෙමෙයි තමා තුළ ඇතිවන දෙයට වැරදිකාරය බවට පත් වෙන්නේ. කවුද? තමන්මයි. තමන්මයි. තමන් ඒ දුන්නු ප්‍රේම එක අනුව රටාව අනුව තමයි බලන්නේ. එහෙම බලන්න පුරුදු කළොත් ඒ විදිහට පේනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බලන්න කියනවා, වීත රාගී සිතින්, වීත දෝෂී සිතින්. දැන් දෝෂෙන් බලන්න පටන් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? හරි දෝෂෙන් බලනවා. මම එක්තරා මේ බුක් ෂොප් එකකට ගියා. ඒ බුක් ෂොප් එකේ පොත් වර්ගයක් මේව හොරෙන් අරන් ගිහිල්ලා තියෙනවා. ඒ දවස් කීපයකට කලින් මිනිස්සෙ. එතෙන්ට යන මිනිස්සෙ දිහාත් මේ මිනිස්සෙ පුරුදු වෙලා තියෙනවා. දැන් බලන්න මේ හොර හිතේ. යන හැම මිනිස්සෙක් දිහාම හොරෙක් වගේ බලනවා. ඉතින් අපි අහුව මේ ඇයි ඇයි එහෙම බලන්නේ? මේ හැමදේම මේ ළඟදී ආන්න. එයාට මෙහෙම ප්‍රේම් එකක් හැදුණා ටක් ගාලා මිනිස්සෙ. මොකද? මේ ඇවිල්ලා මිනිස්සු හොරෙන් අරන් යනවා පොත් කියලා. එතකොට මේ වගේම තමයි යම්කිසි ආකාරයක මිනිසෙක් තුල යම්කිසි රාමුවක් දෘෂ්ටිය පදිංචි වුණොත් මොකද වෙන්නේ? අර අනුසාරයෙන් අනුගතව බලනවා. ඒ අනුගත වීම දිගටම කරනවා. ඒ කරන කරන ඒ කරන කරන එහෙම මොකද වෙන්නේ? ඒක වැඩි වෙනවා. ඊට පස්සේ සමහරලාට හැම දෙයක් කරේම සැකෙන් බලන්න පුරුදු වෙනවා. දැන් ඔය CID එකේ හමුදාවේ පොලිසිය වැඩ කරන බහුතරයක් ඔය මහත්තුරුගේ නෝනලගේ කියන කතාවක් තමයි. මේ මහත්තුරුන්ගේ හැටි තමයි සමහර බහුතරයක්ගේ හැටි. සැකෙන් බලන්නේ නෝන දිහත් බලන්නේ CID මුන් දිගේ. ගෙදරට ආවොත් ගියොත් මිනිස්සුන් දිහා බලන්නේ CID මුන් දිගේ. ඒක නෑ හැටි. කතා කළා තාමුදුරු කෙනෙක් එක්ක, මේ තස්තවාදී කෙනෙක් කතා කරනවා වගේ කතා කරන්නේ. ඒක හදලා තියෙන්නේ එහෙමයි. සැකෙන් බලන්න, අවිශ්වාසයෙන් බලන්න එහෙම වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ තින්නේ අර නිතරම මේ සැකසහිත ඉරියව්වක්, සංඥාවක්, ද්‍රව්‍යයක්, භාණ්ඩයක් මොනවා හරි අල්ලන්න ඉන්න කට්ටිය. ඒගොල්ලෝ හදලා තියෙන්නේ ඒකට. ඒගොල්ලෝ සැකෙන් බලන එක තියෙනවා. ඒ වගේ තමයි නොයෙකුත් නොයෙකුත් සිතුවිලි. ද්වේෂයෙන් බලන්න පුරුදු වෙච්ච අය ඉන්නවා, රාගයෙන් බලන්න පුරුදු වෙච්ච අය ඉන්නවා, මෝහයෙන් බලන්න පුරුදු වෙච්ච අය ඉන්නවා. අනිත් අයට වඩා මං උසස් කියලා හිතන්න පුරුදු වෙච්ච අය ඉන්නවා, අනිත් අය සමානයි කියලා හිතන්න පුරුදු වෙච්ච අය ඉන්නවා, අනිත් අයට වඩා මං පහත් කියලා හිතන්න පුරුදු වෙච්ච අය ඉන්නවා. ඔය ඔක්කොම මොනවද? ආන්න හරිය. අනතිමානී නෙමේ. මේ මානී ඒකයි තියෙනකල මානී ගුණයන් වලට පත් වෙන ඔක්කොම මාන. මේක හරි මේක වැරදි කියන ලෝක සිද්ධාන්තයට වඩා එහා දෙයක් අපි මේ උගන්වන්නේ. මේක හරි මේක වැරදි කියන ලෝක න්‍යාම ධර්මවලට වඩා ප්‍රභේදනයන් වලට වඩා දෙයක් තමයි අපි මේ උගන්වන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක හොඳට සිහි කරන්න. ඒ ස්වરૂපය සියල්ල සම්පින්දණය කරලා කසායක් තම්බනවා වගේ ඔක්කොම හරියට මංචාඩි යටේට මැනලා මේක කිරලා මේක තම්බල බොන්න ඔබට හරිම ධර්මයේ ඔබ තුළ පැන නැගි. හැබැයි කොටසක් විතරක් තම්බල බිව්වට අනිත් කසාය හොයාගන්න අමාරුයි කියලා ලෙඩේ සනීප වෙන්නේ නැහැ. එහෙමත් ඉන්නු කම්මැලිකාරයෝ. බෙහෙත් වර්ග පහක් විතර හොයලා හතක් තියෙන දෙකක් හොයාගන්න බෑ. එන ඔය පහ පාම්බල බොන අර දෙක හොයාගන්න බෑ. ඒක හොයාගත්ත දවසක තම්බල බොමු. එතකොට කසාය හැදෙනවද? හැදෙන්නේ. කස්තුරි ඕනේ කිව්වොත් එම කස්තුරි මිලයි වැඩි. ඔක හොයන්නවරුව තියෙන ටික දාලා තම්බනවා. ඒ මාරියන්නේ. කස්තුරි ඕන නම් කස්තුරි ඕනමයි. ඒ වගේ මේ ධර්ම කරුණු එකක් හල්ලලා පුළුවන්ද? බෑනේ. එහෙනම් ඉතින් මහාන බැසීමෙන් වැඩි ඕනේ ඉදි කට්ට විතරක් අරන් ආවම හරි. පෙඩි මහනු. ඈ? එහෙම නැත්තම් මෝටරේ විතරක් අරන් එනවා. ආන්න සමහර ස්වාමීන් වහන්සේ ළඟලත් අපි දැකපු දේ තමයි මුළු මැසිමමත් තියෙනවා. තාම සුළු දෙයක් අඩුයි, ඉදිකට්ට වගේ පොඩි දේවල් අඩුයි. හැබැයි ඉදිකට්ට මිලෙන් අඩුම එක වුණත් ඒ අවශ්‍යතාවය පූර්ණේ වෙනතුරු රෙදි මහන්න බෑ. ඔබ ළඟත් එක කරුණක් අඩු වුණොත් මේක හදාගන්න බෑ. දාර පොඩි ළමයින්ට දෙන්නේ ලංකා සිටියම හදන්නනේ කෑලි කෑලි ගලවල එක කෑල්ලක් කවුරු හරි හොරකම් කරන් යනවා. ඉතින් කාට හරි පෙන්වන්න පුළුවන්ද මේ අපේ ලංකාවයි කියලා? එක කෑල්ලක් අඩු. ඒ වගේ මේ ධර්ම කරුණු ඔක්කොගෙම එන සම්පින්දනේ එකට මිශ්‍රණය කරලා එහි තියෙන සාරය සම්පින්දනය කරලා ගන්න බැරි කෙනෙකුට ලංකාව හදාගන්න බෑ වගේ තමයි. හොඳ විචාරශීලී බුද්ධියකින් එකට තම්බල මේක සම්පින්දනාත්මකව ගන්න කෙනාටම තමයි ලස්සන මේ ධර්මයේ සැකසিলা ඉන්නේ. ඒ තුලයි ධර්මය ගොඩනැගෙන්නේ. එහෙම නැතුව මේක හරි මේක වැරදි කියන ලෝක ධර්මතාවයට එහා ගියපු කාරණයක් අපි කතා කරන්නේ. ඔබ වැඩිපුරම ධර්මය අහන්න එක දේශනයක් සිය පාරක් හරි අහන්න ඇහුවොත් ඔබට ඒක අලුත් අලුත් වෙලා තේරෙයි. පුළුවන් තරම් ධර්මය බෙදා දෙන්න ජීවිතේ මුදල් හදල් වලට වඩා ධර්මයේ ඉස්සරහින් තියාගන්න. ධර්මයේ වෙනුවෙන් සත පහකට වේදම් කරන්න ඕනේ, වියදම් කරන්න. පුළුවන් නම් තමන් ඒ දේ කරනවා මිසක් හිත හතුටින් එහෙම නැතුව මේ වියදම් කරලා නිවන් දකින්න බෑ. ඒ නිසා මේ නිවන් දැකීම සඳහා වියදම් කරන්න උවමනාවක් නැහැ. තමන් ඉතුරු පහදු කරගන්න අවශ්‍යතාවයක් කෙනෙක්ගේ දුටුවොත් තමන්ට කළ හැකියි කළ යුතුයි කියලා හිතුනොත් ඒක ඉතින් හාමුදුරුවන්ගේ වෙන්න ඕනේ, සතා සිව්පාවගේ කූඹියගේ තැන ඉඳලම ඒ දේ කරන්න. ඒක ඔබේ මානව ලක්ෂණයනේ. දානම් භික්කවේ සත්පුරුෂ පඤ්ඤත්තම් පණ්ඩිත පඤ්ඤත්තම්. ඒක පරිවරුන්ගේ සත්පුරුෂයන්ගේ වැඩ. නමුත් මේ අන්ධ භක්තිකේකින් අහවල් දෙයක් ලබන්න මම මේක දෙනවයි කියන කාරණෙන් කළොත් එහෙම ඒක නිකන් මෝහාන්ධකාරයේ මහා වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. ඒකයි වැඩේ. ඒ නිසා ඉතින් මේ මෝඩ වැඩ කරන්න ඕනේ. දැන් ওই හරක් මඩු වලට එහෙම යනකොට අපි අය හරක් නිදහස් කරන්න හරක් මස් කඩකාරය මොකද කියන්නේ? ඒ වුණ තව හරක් දෙන්නේ කෙනෝ කියලා කියන්නේ අපිට. අපිට හරක් කියලා කියන්නේ. ඒක හාමුදුරු කෙනෙක් ගිහිල්ලා ඇවිල්ලා කියනෝ මේ ඒ මස් කඩහාරය හරි හොඳයි. මොකක්ද ඉතින් මස් කඩකාරයගේ තියෙන හොඳයි? නෑ, මේ මස් කඩකාරය අපි හරකෙක් බලන්න ගියාම ඉක්මනින් හරකෙක් හොයලා දුන්නා. හරකෙක් හොයලා දුන්නා. ඊළඟට නෑ මේ ටිකක් අහිංසක මූණක් තියෙන හරකෙක් මට ඕන වුණේ, අහිංසක මූණක් තියෙන හරකෙක් හොයලා දුන්නා. මං කිව්වා අන්තිම ආර බුදු මිනිස්සෙක්ද කියලා. මම මේ හරකගේ මූණද නිදාස් කරේ. මං කිව්වා ඔබ වහන්සේට අහු පිටිපැත්තෙන් හිටපු අරකට එහෙම අහු වෙන්න ගියා නම් ඇනලා දාන ඔබ වහන්සේට. මොකද හේතුව? අර හරක ගත්ත නිසා අර පිටිපැත්තේ ඉන්න හරක ඉස්සරහට ආවා. මොකද කරන්නේ? අවුරු අරන් ඇනලා දාන දෙකක් මයි. ඔබ වහන්සේ තමයි මට දවසක් ජීවත් වෙන්න දෙපිච්ච එක නැති කළේ මේ ඉතරයි නරක ගත්තා මම නැති කරා. ඒක වෙන්නේ නැද්ද? ඒක වෙනවනේ. මේ කෙනෙක් අඩු වෙනවට අරෙන් කෙනෙක් ගන්නවා. ඉතින් ඒව නතර වෙන්න ඕන. ප්‍රාණඝාතයට අපි විරුද්ධයි. සත්ව හිංසාව විරුද්ධයි. මානව සසතුෂ්ණාවම මුල් කරගත්ත, මුදලම මුල් කරගත්ත, හයිවේස් මුල් කරගත්ත, කාපට් පාරවල් මුල් කරගත්ත, ධර්මයක් නැති සිංගප්පූරුවක් අපිට ඕනේ නැහැ. ඇමරිකාවක් අපිට ඕනේ නැහැ. නේද? අපිට ඕන මේ රට දියුණු කරන්න දෙයක් නැහැ. මේ රට උප්පත්තියෙන් දියුණුයි. ස්වභාව ධර්මයේ මේ මුකුත් කරන්නේ නැතුව දිනනනම් ස්වභාව ධර්මයේ තුලින් දියුණුයි. ඒ අපි විනාශ කරගත්ත නිසානේ අපිට AC ඕනේ. විනාශ කරගත්ත නිසානේ අපිට ෆෑන් එක ඕනේ. විනාශ කරගත්ත නිසානේ අද අපිට වෝටර් ෆිල්ටර්ස් ඕන කරලා තියෙන්නේ. නැත්තම් අපි වක්කඩෙන් බිව්වනේ වතුර ටික. විනාශ කරපු නිසා තමයි අපිට මේ හැම දෙයක්ම උමනා වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් අපිට උමනා කරේ නෑ. අද මෙච්චර බෙහෙත් ඕන වෙලා තියෙන්නේ විනාශ කරපු නිසා. ආහාර පාන ටික වතුර ටික මෙච්චර වකුගඩු මේව කරන්න මැෂින්ස් ඕන කරන්නේ නේ මේව කරන්නේ ඇයි විනාශ කරපු නිසා. ඒ නිසා සමස්ත ලෝකයේ ඉදිරියට ගෙන යන්නේ මේ අඥාන සමාජයේ සංවර්ධනය කියන්නේ සමස්ත පෘථුවි තලය වායු ගෝලය මහ පොළොව විනාශ කිරීම. මහ පෘථුවිය විනාශ කරන මිනිහා තරම් සතෙක් ලෝකෙ කොහෙවත් නැහැ. මනුෂ්‍යයාගෙන සත්වයා අතින් මහා පුදුම විදියට මේ මහ පොළොව විනාශ වෙනවා. ඒක අඥානකම නිසා, නොදන්නකම නිසා, අනවබෝධය නිසා සින තත්වයක්. නමුත් දියුණුව තියෙන්නේ හදවතේ කියලා. හදවත දියුණු කර ගැනීමෙන් සියලු දියුණුන් ලබන්න පුළුවන් කියන තැනින් තමයි මේ ලස්සන ලොවක් තැනෙන්නේ. නැත්තම් කොන්ක්‍රීට් තට්ටු වලින්, කාපට් පාරවල් වලින්, හයිවේස් වලින් මිනිස්සුන්ගේ තියෙන හිතේ වේගයට අවශ්‍යතාවයට පාරවල් හදන්න බෑ. ඒකයි ඔය හයිවේ එක අනතුරු වෙන්නේ. ඒකයි සීය මදි. ඊට පස්සේ හදනෝ 250ට යන්න පුළුවන් වේගයේ පාරවල්. 250ත් මදි. හඬේ වේගයට යන්න පුළුවන් ඥානා දිනනෝ. ඒකත් මදි. පෘථුවියේ වටේ දවසින් ගිහිල්ලා ඉන්න පුළුවන් සංචාරයක් අනාගතයේදී හැදෙනවා. රටකට නෙමෙයි පෘථුවියේ වටේ ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒකත් මදි. ඌනෝ ගම්මෝ පූතජ්ජිනිකෝ. හැමදාම ඌනතාවයෙන් ග්‍රාම්‍ය භවකින් පූතජ්ජනයා පෙළෙනවා. ඒ රෝගය සනීප කරගන්න සියලු දෙනාටම වාග්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.